පින්වතුනි කවුරුත් සාධකාරයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, දැන් අද වෙන විට මේ භාවනා වැඩසටහනේ දැනගත යුතු, අහගත යුතු, තේරුම් ගත යුතු කරුණු කාරණා බොහොමයක් අහගන්න, දැනගන්න, තේරුම් ගන්නට ලැබුණා. අද අවසාන වශයෙන් මේ නිබ්බේධික පරියාය, එහෙම නැත්නම් අනුධම්ම පරියාය පිළිබඳව සූත්‍ර දේශනා කීපයක් තමා සාකච්ඡා කරන්න තියෙන්නේ. මේ බුද්ධ දේශනාවේ වචනයක් තියෙනවා, පදයක් තියෙනවා, නිබ්බිදා කියලා. නිබ්බිදා කියන්නේ නොබැඳීම. බාන කියන්නේ බැඳීම, නිබ්බාන කියන්නේ බැම්මෙන් නිදහස් වීම. ඒ බැම්මෙන් නිදහස් වෙන නම් අර බාන් වලින් නිදහස් වෙන්න ඕන එක තමයි නිබ්බිදාය. මේ බැඳුණු දෙයින් නිදහස් වීම තමයි නිබ්බිදා. මේ අපි රාගයෙන් ප්‍රියමනාප දෙයට බැඳිනවා. ද්වේෂයෙන් අප්‍රිය අමිහිරි අමනාප දෙයට බැඳිනවා. ඒ වගේම මානෙන් සංසන්දනය කිරීමෙන් ප්‍රියාප්‍රිය දෙක අතර මානයක් ඇති වෙලා බැඳිනවා. එනිසා රාගය ද්වේෂය මෝහය කියන තුනෙන්ම සිදුවෙන්නේ අපි තුල අධ්‍යාත්මය තුල මනෝමය කාය තුල යම් බන්ධනයක් බැඳීමක් බද්ධ වීමක් ඇති වෙනවා. ඉතින් ඒ බැඳීම සියලුම දෙනාට පුළුවන්කම තියෙනවා ඒ බැම්මෙන් මිදී නිදහස් වෙන්න. මේ සත්‍ය ධර්මය පරම ධර්මය මේ ක්‍රමය මේකට උපකාර වන මඟ තේරුම් ගත්තු. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව අවසාන වශයෙන් මේ නිබ්බේධික පරියායම නන්න නිබ්බිදා කියන වචනේ විග්‍රහ කරන්නට මේ අනුධම්ම සූත්‍ර හතරකුත් එවගේම අනත්ත ලක්කන සූත්‍රයක් දේශනා කළා. මේ අනත්ත ලක්කන සූත්‍රය දේශනා කළේ අනුධම්ම පරියාය සූත්‍ර හතරක් දේශනා කළේ මේ කියන බැම්මෙන් මිදී නිදහස් වෙන්න, බැමි තුනෙන් මිදී නිදහස් වෙන්න නිබ්බිදා කියන තත්ත්වය තේරුම් ගන්න. මේ නිබ්බිදා කියන තත්ත්වය මේක ක්‍රියාවක්. මේක තමන් විසින් කළ යුතු දෙයක්. තමන් ගැටගහගත්ත හදාගත්ත බැමි තුනකට ඈඳිලා තමයි සියලුම පෘථග්ජන ලෝකයා කටයුතු කරන්නේ. එනිසා පංචස්කන්ධයම උපාදානය කරගන්නේ මේ නිබ්බිදා කියන එක තේරුම් ගන්න බැරුව. ඉතින් ඒක නිසා දැන් මේ සූත්‍ර හතරක් තියෙනවා අවසාන වශයෙන් මේ නිබ්බිදා මේ පිළිබඳව දේශනා කරපු මේ සූත්‍රවලට කියනවා අනුධම්ම සූත්‍ර කියලා. මේ සූත්‍ර හතරම අනුධම්ම දුත් පටමානුධම්ම ද්විතීය චතුර්ථ අනුධම්ම හැටියට ඒ තියෙන අනුධම්ම සූත්‍ර හතරම එකම දෙයකට උපකාර වෙන සූත්‍ර හතරක්. මේකේ අපි මේ අගිනම් මුලට තමයි දැන් මේ ඉගෙන ගන්නෙ, තේරුම් ගන්නෙ. ඒ අනුව අවසාන එක තමයි පටම අනුධම්ම සූත්‍රය හැටියට තියෙන්නේ. එනිසා මේක කවුරුත් තේරුම් ගන්න ඕන. අර අගිනම් මුලටයි එන්න ඕනේ. නමුත් දැන් මේ හතරම තේරුම් ගන්න නිසා මේක එච්චර වෙනසක් නැහැ. අවසාන ප්‍රතිඵලය තමයි මුලින්ම මේ අනුධම්ම සූත්‍රයේ කියලා තියෙන්නේ. ඒ අනුව ධම්ම අනුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයමනු ධම්මෝ හෝති යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරේ. යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරේය. යං වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරේය. යං සංඥා නිබ්බිදා බහුලෝ විහෙරේය. යං සංකාරේසු නිබ්බිදා බහුලෝ විහෙරේය. යම් විඤ්ඤාණේ නිබ්බිදා බහුලෝ විහෙරේ. මෙහෙම විහෙරේය කියන්නේ වෙන් කරමින් හරිමින් අත්තරමින් වාසය කරනවා. අර බැඳිච්ච බැමි අත්තරමින් හරිමින් වාසය කරනාට කියනවා විහෙරේය කියලා. විහෙරති එහෙම ඒ කාලේ ඒ අත්තරමින් කෙලෙස් අත්තරමින් වාසය කළ ස්ථානයට කිව්වා විහාරය කියලා. එනිසා විහාරය කියන්නේ නාම පදේ ස්ථානික නම. ඒ ස්ථානයේ කරපු ක්‍රියාකාරකම විහරෙය. ඒ වගේම විහරතෝ විහරන්තෝ විහරස්මිති කියලා මේක කිව්වා. එතකොට මේක තේරුම් ගත්ත යුතු දෙයක් තියෙනවා. අයම අනුදම්මෝ හෝති යං රූපේ යං වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයමයි මේ පහ, වෙන මොකක්වත් නෙමෙයි. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මහක්කටියට විග්‍රහ කළ විස්තර කළ බෙදලා පෙන්වුවට එකක්මයි. එකක් තේරුම් ගන්න ඕන. එනිසා යං රූපේ කිව්වේ ඇහෙන් දකින චක්කු රූපය, කනින් ඇහෙන අහන සෝත රූපය, නාසයෙන් ගන්නා ගන්ධ සුවඳ රූපයක්, දිවෙන් ගන්නා රස රූපයක්, ඒ වගේම කයට අරමුණු වන පොට්ටබ්බ පහස රූපයක්, මනසට අරමුණු වන ධම්ම රූපයක්. මේ රූප නැවත තුන් ආකාරයකට බෙදෙනවා. ප්‍රිය මනාප මිහිරි රූප, අප්‍රිය අමනාප අමිහිරි රූප, ඒ වගේම ප්‍රිය පිරි අපිරි ප්‍රිය අප්‍රිය දෙක අතර වැරදිසේ මණි මැනලා මේ මනාප අමනාප තත්වයට පත්වෙන රූප. එනිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. එතකොට තව බොහෝ විග්‍රහයන් තියෙනවා මේ රූප කියන එක. මේ රූප කියන එක මේ පැවැත්ම තුළ තියෙන පුද්ගලයෙකුට හිතන්න, බලන්න, දකින්න, කල්පනා කරන්න තියෙන සියලුම දේ එක රූප අරූප එක අරූප. ඉතින් ඒක නිසා යම් රූපේ කිව්වහම රූප වෙන්නත් පුළුවන්, අරූප වෙන්නත් පුළුවන්. ඒක නිසා මේකේ කෙලවරක් නැති රූප මේකේ පිළි මේ තියෙන්නේ. ඒ නිසා යම් රූපයකට බැඳුනොත් තමයි මේ සියලු පංචස්කන්ධයම උපාදානය කරගෙන එන්නේ. නමුත් මේ රූපවලට බැඳෙන්නේ නැතුව මේ පංචස්කන්ධය පරිහරණය කරන්න භාවිතා කරන්න පුළුවන්. ඒක නිසා මේ පංචස්කන්ධය මේක හොඳටම තේරුම් ගන්න ඕන බුද්ධ ශ්‍රාවකයන් හැටියට. පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් එකක් නෙමෙයි, දෙකක්. පංචස්කන්ධය නැතුව පරිහරණය නොකර බුදුවරයෙකුට, පසේ බුදුවරයෙකුට, අරහත් කෙනෙක් මාර්ගයේ ගිය අරහත් බුදුවරයෙකුට හෝ පෘථග්ජන පුද්ගලයෙකුට හෝ කුරා කුම්භියෙකුටවත් ජීවත් වෙන්න බෑ. නමුත් අර අසුතුවත් පෘථග්ජන පුද්ගලයෝ මේ පංචස්කන්ධය පරිහරණය කරන්නේ උපාදානය කරගෙන. ඒක නිසා මේකේ වරද දුක නිර්මාණය කරන්නේ මේ පංචස්කන්ධය නෙමේ, පංචස්කන්ධ උපාදාන. ඒ නිසා කෙනෙක් නිවන් දකින්න ඕන නම් අත්තරින්න ඕන තමන්ගේ හිතෙන් ඇති කරගන්නා උපාදානය සබ්බූපදි පටිනිසග්ග. ඒ මිසක් පංචස්කන්ධය පරිහරණය නොකර භාවිතා නොකර බුදු කෙනෙකුටවත් ජීවත් වෙන්න බෑ මොහොතක්. හුස්ම ගත්තත්, වතුර බිව්වත්, දානේ වැළඳුවත් මේ පරිහරණය කරන්නේ පංචස්කන්ධය. එතකොට මේ පංචස්කන්ධය කිව්වේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, පෘථග්ජන පුද්ගලයෙකුට නමුත් ආර්යයන් වහන්සේ කෙනෙකුට පංචස්කන්ධය රූප වේදනා සංඥා කියන සබ්බචිත්ත සාධාරණ තුන කාටත් පොදුයි එකයි. නමුත් අරහත්ත්වයට පත් වුණ ගමම්ම මේ සංකාර ක්‍රියාසිත් බවට පත් වෙනවා. ඒ ක්‍රියාසිත් පත් වන අරහතුන් වහන්සේ බුදුපියාණන් වහන්සේ අර පඤ්ඤාපනාය මිසක් විඤ්ඤාපනාය නෙමෙයි. ඉතින් ඒක නිසා ඒ අනුව රූප වේදනා සංඥා ක්‍රියා පඤ්ඤා කියන පහ තමයි මගඵලලාභී අරහතුන් වහන්සේගේ පංචස්කන්ධය. ඒ පංචස්කන්ධය උපාදානය කරගන්නේ රූප වේදනා සංඥා කියන සබ්බචිත්ත සාධාරණ දේ පෘථග්ජන පුද්ගලයා සංකාරයක් හැටියට සංචේතනා පවත්වලා අර රෝධ ගහලා සමුදය බිහි කරගෙන අනුසය උපදවා ගන්නා නිසා විඥාන ශක්තියක් අලුතෙන් උපදිනවා. එතකොට මෙන්න මේ විඥාන ශක්තිය අලුතෙන් දිගින් දිගටම පවත්වාගෙන යන්නේ මේ සංකාර නිසා. එතකොට මේ සංකාර ක්‍රියාසිත් බවට පත් කරගන්න පුළුවන් නම් අන්න නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග. මේ බුද්ධ දේශනාවේ මෙන්න මේ නිබ්බිදාය කියන වචනේ තමයි අවසාන වශයෙන් නිවනට උපකාර වෙන්නේ. දැන් අර සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති. අත නිබ්බින්දති කියන්නේ එතන එතනදීම නිබ්බිදාය. නිබ්බින්දති කියන්නේ නිබ්බිදාය කියන එකම. එතන එතනදීම නිබ්බිදාය වුණොත් ඒ පුද්ගලයා ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ පුද්ගලයා නිවන් මඟ සොයාගෙන මඟට පිළිපන්. ඒ නිසා පින්වතුනි මේ නිබ්බිදා බහුලෝ විහෙරෙය කියන එක නිවැරදිව තේරුම් ගත යුතුයි. හැබැයි මේ නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න නිකම්ම බෑ. ඉති ඉස්සෙල්ලා කළ යුතු කාරණා කීපයක් තියෙනවා. ඒක තමයි ဒုတိය තတိය චතුත්ථ අනුධම්ම සූත්‍රවල කිව්වේ. එතෙන්දි කිව්වේ මේ හතරම එකට ගන්න ඕන කිව්වේ ඒකයි. යං රූපේ අනිච්ඡානුපස්සී විහෙරෙය්‍ය යං රූපේ දුක්ඛානුපස්සී විහෙරෙය්‍ය යං රූපේ අනත්තානුපස්සී විහෙරෙය්‍ය ඒ වගේම යං වේදනා සංඥා සංකාර විඥාන අනිච්ඡානුපස්සී විහෙරෙය්‍ය දුක්ඛානුපස්සී විහෙරෙය්‍ය අනත්තානුපස්සී විහෙරෙය්‍ය මේකේ නිවැරදි හොඳම පිරිසිදු වචනයක් තියෙනවා. වචනේ මෙතන තියෙන්නේ අනුපස්සී විහෙරෙය්‍ය. ඒක නිසා අනිච්ච අනුපස්සී විහෙරෙය්‍ය දුක්ඛ අනුපස්සී විහෙරෙය්‍ය අනත්ත අනුපස්සී විහෙරෙය්‍ය. අනු කියන්නේ හොඳට තේරුම් ගන්න ඕන වර්තමාන මොහොතේ තමන්ගේ හිතට අරමුණු වූ අනුසය උපදින්නට මුල්වන චේතනාවක් නම් වචනයක් ක්‍රියාවක් කතාවක් නම් ඒකයි අපි ප්‍රහාණය කළ යුත්තේ අනුපස්සනා කළ යුත්තේ. එතකොට මේ අනුපස්සී විහෙරෙය්‍ය කියන මේ ක්‍රියාවලිය මේ වචනේ තේරුම නිවැරදිව තේරුම් ගන්න බැරි කෙනෙකුට අනුපස්සනා කරන්න බෑ, අනුස්සති වඩන්න බෑ, අනුසය න අනුසේති කරන්නත් බෑ. ඉතින් ඒක නිසා මේක අර අනිත්‍යානුපස්සී විහෙරෙය යම් රූපේ වේදනා සංඥා සංකාර විඥාන පහම අනුපස්සී විහෙරෙය කරනකොට තමා අනුපස්සෝ අනුපස්සී විහරන්තෝ වෙන්නේ. අනුපස්සී විහරන්තෝ වෙනකොට රූපං පරිජානාති වේදනං පරිජානාති සංඥං පරිජානාති සංකාරේ පරිජානාති විඥානං පරිජානාති. පරිජානාති කියන්නේ පරි කියන්නේ පූර්ණ වශයෙන්, ඥාන කියන්නේ ජනිත වෙන උපදින කෙලෙස් වලින් මිදී නිදහස් වෙනවා. මේක නිසා අර පජානාති පරිජානාති කියන වචන, ඒ වගේම පරිජානං පරිමුච්ඡති පරික්ඛයා පරිනිබ්බාන, මේ සියලු වචන තේරුම් ගත යුතුයි මාගදී භාෂාවේ තියෙන. මේ මාගදී භාෂාවේ තියෙන වචන ක්‍රමානුකූලව තමන්ගේ හිතේ ඇති කරගත යුතු, තේරුම් ගත යුතු, අභිඤ්ඤයං අභිඤ්ඤාතං කියන තත්වයට පත් කරගත යුතු ක්‍රියාකාරකම. මේ සියලු දේ ක්‍රියා. එනිසා දැන් යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය, ඒ අනුව යං රූප යෝ යං කියන්නේ යම් කිසි කෙනෙක් එවන් ඒ නිබ්බිදා බහුලෝ විහෙරෙය කරන පුද්ගලයා, යෝ කියන්නේ එවන් පුද්ගලයා රූපේ නිබ්බිදා බහුලෝ විහරන්ත. එහෙම මේ දිගින් දිගටම නොබැඳී ඉන්න පුද්ගලයා රූපං පරිජානාති. එය පරිජානාති යෝ රූපං පරිජානං, ඒ පුද්ගලයා යෝ රූප පරිමුච්ඡති. පරිමුච්ඡති රූපං හා පරිමුච්ඡති වේදනං හා පරිමුච්ඡති සංඥාය පරිමුච්ඡති සංකාරේහි පරිමුච්ඡති විඥානං හා පරිමුච්ඡති ජාතිය ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛ දෝමනස්සේ. පරිමුච්ඡති කියන්නේ, මුච්ඡති කියන්නේ මුල උදුරලා කපලා එකෙන් මිදී නිදහස් වෙනවා, එකයි පරිමුච්ඡති. මුලින්ම මුල කපලා කෙලෙස් මුල කපා අවසන් කරනවා, නිදහස් වෙනවා. ඒ මුල කපන්න පුළුවන් වෙන්නේ අර අනිත්‍යානුපස්සී විහෙරෙය නිත්‍ය සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරෙය සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරෙය අර්ථ සංඥා පජහති. ඒ අනුවයි නිබ්බිදා බහුලෝ විහෙරෙය, ඒ අනුව අභිනන්දින් පජහති, විරාගානුපස්සී විහෙරති රාගම් පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති, පටිනිස්සග්ගානුපස්සී විහෙරෙය විහෙරති සබ්බූපදි පජහති. මේ ආන පාන සති සමාධියමයි, දෙපැත්තක්ම තියෙනවා. එකක් මෙනෙහි කරනකොට, අනුපස්සනා කරනකොට වැරදි දේ හිතෙන් අයින් වෙන. වැරදි දේ හිතෙන් අයින් කිරීම තමයි අවසාන නිස්සාව, නිබ්බිදා, නිබ්බාන කියන තත්ත්වය. ඉතින් ඒ අනුව මේ හැම කෙනෙක්ම මේ අනුධම්ම සූත්‍ර හතරම එකටම තේරුම් ගන්න ඕන. මේක තියෙන්නේ බොහොම සරල විදිහට කියනවා නම්, මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය තේරුම් අරගෙන නිච්ච සුඛ අත්ත කියන වැරදි දේ ඉතින් අයින් කළා, කපලා දාලා නිබ්බිදා කියන නිදහස් වීම, බැම්මෙන් මිදී නිදහස් වීමට කටයුතු කරන්න ඕනේ. බැම්මෙන් මිදී නිදහස් නොවි නිබ්බිදා නොවි විරාග සම්පූර්ණයෙන් කරන්න බෑ, රෝධ ගැහිම නවත්තන්න බෑ, නිරෝධා උපාදානය කර ගැනීම නවත්තන්න බෑ, පටිනිස්සග්ගා කියන තත්. මේක තේරුම් ගත්තාම මේ අනුධම්ම සූත්‍ර හතරම ඕන කෙනෙකුට හැබැයි එකටම මේ අනුධම්ම සූත්‍ර හතර තේරුම් ගන්න ඕනේ වෙන් වෙන් වශයෙන් තේරුම් ගන්න අමාරුයි. දැන් මේ තත්වයට පත් වෙන්නේ මේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත්වයෙන් අයින් කරලා නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ සුතවත් අරිය ශාවකයෙකුට අර දහම් ඇස පෑදුණු චක්කුන් උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී වීමත් සමග අසුතවත් පෘථග්ජන පුද්ගලයන් කල්පනා කරන්නෙම රූපං නිච්ඡතෝ රූපං සුඛතෝ රූපං අත්තතෝ. අසුතවත් පෘථග්ජන පුද්ගලයා ප්‍රිය මනාප වූ රූපයක් තියෙනවා නම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් කොහෙන් හරි ලැබෙන පෘථග්ජන පුද්ගලයා ඒකට බැඳෙන්නේ ඒක නිච්චසේ සුඛසේ අත්තසේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා ඒකට නැවත නැවත යලි යලිත් මතු මතුත් බැඳිනවා. යායන් තන්නා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනී. එ අනුව කාමතන්නා භවතන්නා විභවතන්නා පුද්ගලයාග සුතේ අලුතෙන් අර බැම්මි තුන සකස් වෙලා බැඳිනවා. මේක තේරුම් ගන්න ඕන. එතකොට ඔය අසුතවත් සියලුම පෘථග්ජන පුද්ගලයන් මේ රූපය ප්‍රියමනාපනම් සුව සොම්නස්නම් ඒක හොඳයි කියලා හිතනවා නම් හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා ඒ ප්‍රියමනාප රූපය නිච්චසේ සුඛසේ අත්තසේ දකින්නවාමයි අනිවාර්යෙන් පෘථග්ජන අසුතවත් පෘථග්ජන පුද්ගලයන්. ඒ පුද්ගලයාගේ දැක්ම දෘෂ්ටිය ආකල්පය තියෙන්නෙම වැරදි විදිහක. ඒ වැරද්ද නිසාම බැමිතුන සකස් වෙනවා, වැරද්ද නිසාම අනුසය උපදිනවා, වැරද්ද නිසාම දුක් විඳ විඳ පැවැත්ම තුල අතරමං වෙනවා. මේක තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගත්ත කෙනෙකුට විතරයි මේ නිබ්බිදා බහුලෝ විහෙරෙය කරන්න පුළුවන්. මේ නිබ්බිදා කියන එක තේරුම් ගන්න බැරි විදිහක ත්‍රිපිටකය පරිවර්තනය කරපු මිනිස්සු මේ නිබ්බිදා කියන වචනේ බුද්ධ දේශනාවට කිසිසේත්ම ගැලපෙන්නේ නැති වැරදි පරිවර්තනයකින් පරිවර්තනය කරලා තියෙනවා. මොකද්ද නිබ්බිදා කියන එකට ත්‍රිපිටකයේ දාලා තියෙන පරිවර්තන සිංහලෙන් කියලා තියෙන වචනේ මොකක් කියලාද හිතන්නේ? කලකිරි. කලකිරීම කියන්නේ ද්වේෂය. කලකිරීම කියන්නේ බුද්ධ දේශනාවට නොගැලපෙන ද්වේෂය, කලකිරීම. නමුත් මුළු ත්‍රිපිටකය පුරාම සිංහල දරුවෙකුට ওই දහම් පාසල්වල ඔය බුද්ධාගම පොතේ ඔය පිරිවෙන්වල පොඩි හාමුදුරුවන්ට මේ වැරදි විදිහට මේ නිබ්බිදා කියන වචනේ මේක තියෙන්නේ පැහැදිලිව බැම්මෙන් නිදහස් වීම නිබ්බිදා. බැම්මි තුනෙන් මිදී නිදහස්. රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් නිදහස් වීම තමා නොබැඳීම තමා, බැඳුණු බැම්මෙන් මිදී නිදහස් වීම තමා නිබ්බිදා. නමුත් දාලා තියෙන්නේ පරිවර්තනය කරලා තියෙන්නේ කලකිරි. ඉතින් මිනිස්සු කලකිරෙනවා කියන්නේ ද්වේෂයකට. දැන් ඔය මේ බෝසත්තුමා මේ රජගෙදරින් අර අභිනික්මන කළේ කලකිරීමෙන් කියලානේ. මේ ත්‍රිපිටකේ එහෙම එකක් නැහැ. නමුත් පස්සේ කාණ්ඩක බුද්ධ චරිතයේ සාහිත්‍යය දාලා තියෙන ඔක්කොම කලකිරීමෙන් ගියා කියලා. එහෙම එකක් නැහැ. ඒවා බොරු අපභ්‍රංශ සාහිත්‍යකාරයන්ගේ වැරදි ප්‍රකාශන. බුදුහාමුදුරුවෝ කිසිසේත්ම කලකිරීමක් ඇතුව ගියන්නේ මේ. ඒ නිසා නිබ්බිදා කියන්නේ කලකිරීමක් නොවන බව තේරුම් ගන්න ඕනේ. මේවා දැන් වෙනස් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. මේ වැරදි පරිවර්තන සියල්ලම පවතින තාක්කල් උගන්නන තාක්කල් අර සංඝ ભેදය සිද්ධ වෙනවා මිනිසුන්ගේ නිවන වැහෙනවා අනන්තරික පාප කර්මයක් වෙලා උගන්නන අයටත් මේවා ලියපු අයටත් පරිවර්තනය කරපු අයටත් කවදදක්වත් හිතන්න බැරි තරම් කාලයක් අනන්තරික පාප කර්ම විඳ විඳ සතර අපාය ගත කරන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ අනුධම්ම සූත්‍ර අතරම එකටම තේරුම් ගන්න උත්සාහ කළේ. මේ අනුධම්ම සූත්‍ර අතර නිවැරදිව මේ නිබ්බිදා බහුලෝ විහෙරය නිබ්බිදා කියන එක තේරුම් ගත්තට පස්සේ අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් නොගෙන නිබ්බිදා තේරුම් ගන්න බෑ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ අනත්ත ලක්ෂණ සූත්‍රය මෙතනම ඉස්සරහින් තියෙනවා. ඒ සූත්‍රය අනත්ත ලක්ෂණ සූත්‍රය අත්ත වශයෙන් මේකට පස්සේ තියෙන්න ඕන. නමුත් අර සිංහල ක්‍රමයට කණපිට ගහලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අනත්ත ලක්ෂණ සූත්‍රය තේරුම් ගන්න නම් මේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් අරගෙන නිබ්බිදා බහුලෝ විහෙරය පෙන්දුව. දැන් බුදුහාමුදුරුවෝ මේ සියලු දේ පස්වග මහණුන්ට අර බුද්ධත්වයට පත් වෙලා අර ජයශ්‍රී මහ බෝධිය ගාව බුද්ධත්වයට පත් වූ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ පස්වග මහණුන් හොයාගෙන ඉසිම්බැස්සගලට ඉසිපත්තනාරාමයට වැඩම කළා. ඉසිපත්තනාරාමයට වැඩම කරලා මේ පස්වග මහණුන්ට මේක අරිය පරිශන සූත්‍රයේ පාතරාසි සූත්‍රයේ තියෙන කතාව දවස් ගණනාවක් එක දවසක් දෙකක් නෙමේ අඩු වශයෙන් මාසයකට කිට්ටුව මේ පස්වග මහණුන්ගෙන් දෙන්නෙක්ව දානි හොයාගෙන පිණ්ඩපාතේ වැඩම කරන්න හැරියා. තුන් දෙනෙකුට ඉගැන්වුවා. ඊගව දවසේ ඒ තුන් දෙනාව පිණ්ඩපාත හොයාගන්න ඇරියා දෙන්නෙකුට ඉතුරු දෙන්නට ඉගැන්වුවා. මෙහෙම දිගින් දිගටම අවම වශයෙන් දවස් 24ක් මේක ඉගැන්වුවයි කියලා මහවග පාළියේ තියෙනවා. ඉතින් එහෙම කරලා ඊට පස්සේ තමයි ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළේ. ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළාට කොණ්ණඤ්ඤ බමුණට විතරයි සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන් වුණේ පළමු අරට. ඊට පස්සේ ඉතුරු හතර දෙනාටත් පස්වග මහණුන්ගෙන් මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන ධර්මතාවය චතුරාර්ය සත්‍ය මේ විග්‍රහ කරලා තේරුම් කළාට පස්සේ ඒ පස් දෙනාම සෝතාපට්ටි ඵලයට පත් වුණා. බණ අහලාමයි මේ පස් දෙනාම සෝතාපට්ටි ඵලයට පත් වුණේ. මේ අය ධ්‍යානලාභී, අභිඥාලාභී, ඍෂිවරු. එහෙමනම් මේ ඍෂිවරුන්ට ධ්‍යානලාභීන්ට අභිඥාලාභීන්ට පුළුවන්කමක් ලැබුණේ නැහැ මලකඩ තට්ටු තුන කඩාගන්න. මේ මලකඩ තට්ටු තුන කඩාගන්න පුළුවන් උනේ විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදි අනුව අඤ්ඤතා වීන්ද්‍රිය මතු කළා. අර මඤ්ඤතාවය ඉවත් කරන්නට පුළුවන් උනේ මේ බුදුහාමුදුරුවෝ මේ දහම් මැස පෑදෙන ආකාරයට මේ දේශනා කිරීමෙන්මයි. ඒ මිසක් ඔය කාලයක් භාවනා කරලා සියලු දාන ලැබලා සියලු අභිඥා ලැබුවට ඔය මලකඩ තට්ටු තුන ශේෂයක්වත් හෙලුණේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ දින කීපයක් මේ ධර්මය දේශනා කළාට පස්සෙයි මලකඩ තට්ටු තුන විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදී උනේ. අදත් එහෙමයි, හෙටත් එහෙමයි, මතුවටත් එහෙමයි. ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන, මේ දහම නොදැන සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥානය නොලබා සං දැක් නොදැක අර තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ, තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ නොදැන ධම්මෝ සම්දිත්තිකෝ නොකර ධම්මස පාද ගන්න බෑ. සන්දේශනාවක් අහලා සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති වෙන පුළුවන් නම් ධම්මත පෑදිනවා. ඉතින් මෙහෙම සෝතාපට්ටි ඵලයට පත් කර පත් වූ පස්සගමනුන්ට ඊළඟට බුදුහාමුදුරුව මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළා. මේ අනත්ත ලක්ෂණ සූත්‍රය කියන්නේ බොහොම සරල දෙයක්. මේක තියෙන්නේ මේ ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කන තුනක් තියෙනවා. මේ කන සම්පත්‍ය ලබා ගන්නට උපකාර වූ ත්‍රිලක්ෂණ ය විග්‍රහ කළා. මේකේ තියෙන්නේ විග්‍රහයක් කළා බුදුහාමුදුරුව ප්‍රශ්න 165ක් ඇහුවා. විග්‍රහය තමයි දැන් අර අනිච්ච දුක්ඛ අනත්ත අනුධම්ම සූත්‍ර හතරේ තිබිච්ච දෙයමයි විග්‍රහ කළේ, වෙන කිසිම දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුව ප්‍රශ්නයක් අහනවා, රූපම් භික්කවේ අනත්ත. දැන් අර අනිච්ච දුක්ඛ තේරුම් ගත්ත පස්සගමනුන්ට මේ කියන්නේ රූපම් භික්කවේ අනත්ත. රූපංච හිදං භික්කවේ අත්තා අබවිස්ස. අත්තා කියන්නේ අස්මිමානෙන් තමන්ගේ වසඟේ පවත්වා ගැනීම සිදු විය හැකි දෙයක් නෙවෙයි. නයිදං රූපං ආබාධාය සංවත්තේ. ඒ රූපේට විපරිණාමයට පත්වීම වෙනස් වීම කාටවත් කොහොමවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ලබ්බේතච රූපේ එවං මේ රූපං හෝති, එවං මේ රූපං මා අහෝසි. මා කියන්නේ මිදී නිදහස් උනේ නැත්නම් මේ රූපය අපේ වසඟයේ අපේ කැමැත්ත අනුව පවත්වා ගැනීමට පුළුවන් කමක් නැහැ. ඒක යස්මාචකෝ භික්කවේ, මේක නිවැරදි ආකාරයට මේ රූපය තමන්ගේ වසඟයේ පවත්ව ගන්න බැරි බව යථා පරිදි තේරුම් ගත්තා නම් රූපං අනත්තා තස්මා රූපං ආබාධාය සංවත්තති. මේකෙන් අවඩ අර විපරිණාමයක් වීම නිසා අනාත වෙන බව නිවැරදිව තේරුම් ගන්නවා. ඒ අනුව නච ලබ්බති රූපේ, රූපය උපාදානය කරගත්තේ නැත්නම් නිබ්බිදා කියන තත්වයට පත් වුණා නම් එවං මේ රූපං හෝති, එවං මේ රූපං මා අහෝසීති. මේකෙ මිදී නිදහස් වෙනවා. මේ කිව්වේ බුදුහාමුදුරුවෝ මේ අනත්තා කියන වචනේ විග්‍රහ කළා. අර අනිච්ච දුක්ඛ විග්‍රහ කරලාට පස්සේ මේ අවසාන වශයෙන් අනත්ත විග්‍රහ කළේ. ඒ වගේම වේදනා අනත්තා, සංඥා අනත්තා, සංකාර අනත්තා, විඥානං අනත්තා, රූපං අනත්තා, වේදනා අනත්තා, පංචස්කන්ධයම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම දැන් අනිච්ච දුක්ඛ විග්‍රහ කළාට පස්සේ අනත්ත විග්‍රහ කළා. ඒ කියන්නේ විපරිණාමයට පත්වීම විග්‍රහ කළා. ඊළඟට මෙහෙම පස්වග මහණුන්ට මේ ත්‍රිලක්ෂණය පිළිබඳව යථා පරිදි සියලු කරුණු කාරණා හැම පැත්තකින්ම විග්‍රහ කරලා අවසානයේ බුදුහාමුදුරුව පස්වග මහණුන් පස් දිනාම ගෙනත්ලා ප්‍රශ්න එහෙම නැත්නම් ටෙස්ට් එකක් ওই විභාගය පාර්ථනා වගේට තමයි කළේ. දැන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මේක තේරුම් ගත්තද නැද්ද කියලා බලන්න. පළවෙනි ප්‍රශ්නේ තං කිං මඤ්ඤත භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වා. දැන් මේ කියපු කාරණා අනුව තමන්ගේ කැමැත්ත අනුව නිච්චසේ මේ රූපයක් පවත්වන්න තං කිං. තං කියන්නේ එහෙම කැමැත්ත අනුව පවත්වන්න පුළුවන්ද බැරිද කියලා ඇහුවා. අනිච්ඡං බන්ති. එහෙම කැමැත්ත අනුව පවත්වන්න බෑ. න නිච්ඡං කියන එකමයි අනිච්ඡං කිව්වේ. ඊළඟට අහනවා යම් පණ නිච්ඡං එහෙම තමන්ගේ කැමැත්ත අනුව නවත්වන්න පවත්වන්න බැරි නම් නිච්චසේ සුඛසේ අත්තසේ පවතින්නේ නැත්නම් ඒක දුක්ඛං වා සුඛං වා. ඒක සැපක්ද දුකක්ද කියලා පස්වග්ගමහණුන්ගෙන් ඇහුවා. පස්වග්ගමහණු කිව්වා දුක්ඛං වා කියලා. ඊළඟට යම් පණ නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මා. ඔන්න ඔතන අනත්ත නැහැ. තියෙන්නේ මොකද්ද මෙතන? විපරිණාම ධම්ම. මේක හොඳට තේරුම් ගන්න ඕන ත්‍රිපිටකයේ සියලුම වැදගත් සූත්‍ර ධර්මවල ගැඹුරින් විග්‍රහ කරපු දැන් අර සත්තාන සූත්‍රයේ තියෙන්නේ විපරිණාම ධම්ම. මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ අනත්ත නෙමේ විපරිණාම ධම්ම. ඉතින් ඒක නිසා මේක මේ අනාත්ම කතාවක් හෝ ආත්ම කතාවක් ගැවිලා අහලකින්වත් යන දෙයක් නෙමෙයි. නමුත් සිංහලට ත්‍රිපිටකය පරිවර්තනය කරනකොට මේ අනාත්ම කතාවක් ආත්ම කතාවක් උපනිෂද් ධර්මයේ ජෛනාගමේ තිබුණු දෙයක් ඇදලා ගත්තා, පරිවර්තනය කළා. ඒකෙන් තමයි නිවන වැහුනේ. වෙන මොකකින්වත් නෙමෙයි. එනිසා යම් පණ නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන තුනමයි මේ තියෙන්නේ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අනිච්ච දුක්ඛ අනාත්ත. කල්ලන්නුකෝ කල්ලන්නුතං සමනුප්පස්සිතුං කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්ද? ඒතං මම ඒසෝ ආමස්මි ඒසෝ මේ අත්තාති. මම කියලා මගේ කියලා මගේ වසඟේ පාටන්න පුළුවන්කමක් තියෙනවද යම් රූපයක් කියලා ඇහුවා. නො හේතං පන්ති. ඒක කරන්න බැරි දෙයක් කියලා කිව්වා. මේ ප්‍රශ්න තුනයි ඇහුවේ අනිත්‍ය දුක්ඛ අනාත්ත පිළිබඳව. ඊට පස්සේ වේදනා පිළිබඳවත් ඒ ප්‍රශ්න තුනම ඇහුවා. සංඥා පිළිබඳ, සංකාර පිළිබඳ, විඥාන පිළිබඳව තුන්වරක් පහ ප්‍රශ්න 15ක් බුදුහාමුදුරුව පස්වග වහන්සේගෙන් මේ ටෙස්ට් එකක් විභාගයක් ඇටියට අහලා ඒ අයට ඒක තේරුණාද, ප්‍රත්‍යක්ෂ වශයෙන් මේක දැක්කද කියලා අහන්න මේ ප්‍රශ්න 15 මුලින්ම ඇහුවා. මේ ප්‍රශ්න 15ට උත්තර අරගෙන ඊළඟට බුදුහාමුදුරුව එකින් එකම රූපය ආයි ගන්න. තස්මාතිය භික්කවේ යං කිංචි රූපං. යම්කිසි රූපයක් අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්ත බහිද්ද ඕලාරිකං වා සුකුමං හීනං වා පනීතං යං දුරේ වා සංකිත. ඒ කියන්නේ යම් දැන් මේ ඉස්තෙල්ලා ඇහුවේ රූපය පිළිබඳව කිසි වෙනසක් නැහැ. යම් රූපං කිව්වහම අර ඇහෙන් කනින් ආසෙන් දිවෙන් කයෙන් මනින් දකින ප්‍රියමනාප වූ රූපය පිළිබඳව. දැන් ඒකම 11 ආකාරයට ප්‍රශ්න 11. ඒ කියන්නේ අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, ඒ වගේම අජ්ජත්තික රූප, බාහිර රූප, ඕලාරික රූප, සුකුම රූප, හීන රූප, ප්‍රනීත රූප, දුර රූප, ළඟ රූප 11යි. ඒ රූප පිළිබඳව ප්‍රශ්න 11ම ඇහුවා. මේ වගේ පංචස්කන්ධයම වේදනා පිළිබඳවත් ඔය 11, සංඥා පිළිබඳවත් ඔය 11, සංකාර පිළිබඳවත් ඔය 11, විඥාන පිළිබඳවත් ඔය 11. එතකොට 11 පහ මේ සියලු තේ. එතකොට ඒ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රශ්න 15යි මෙතන 150යි 165ක් ප්‍රශ්න ඇහුවා. මේ ප්‍රශ්න 165ම බුදුහාමුදුරුව අහලා ඒ සියලු දේ යථා පරිදි තේරුම් ගත්ත බව දැනගත්තා. එවං පස්සං මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ අවසාන ඡේද 2-3. එවං පස්සං යථා පරිදි මේවා පසක් කොට දැක්කහම වික්කවේ සුතවා අරිය සාධකෝ මේකේ ප්‍රතිඵලය තමා රූපස්මින් නිබ්බින්දති. අර නිබ්බිදා බහුලෝ විහෙරය කියන එකම රූපස්මින්පි නිබ්බින්දති, වේදනායපි නිබ්බින්දති, සංඥායපි නිබ්බින්දති, සංකාරේසුපි නිබ්බින්දති, විඥානස්මින්පි නිබ්බින්දති. මෙතන තියෙන පියනු අට, පියනු පහක් තියෙනවා. මේක මොකද්ද? කොච්චර ප්‍රිය වූ මනාප වූ රූපයක් වුණත් ඒ රූපෙහි බැඳෙන්නේ නැහැ. බැම්මෙන් මිදී නිදහස් වෙනවා. මෙහෙම මේ යම් රූපස් මිම්පි නිබ්බින්දති, වේදනා යපි නිබ්බින්දති, පියන්න තියෙනවා. ප්‍රියමනාප වූ දේ බැඳින්නේ නැහැ. එහෙම බැඳින්නේ නැති වූ කල විඥානස්මින්පි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්ඡති, විමුත්තස්මින් විමුත්තපි ඥානං හෝති, කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති. ඒ කියන්නේ අරහතුන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. අරහතුන් වහන්සේගේ ලක්ෂණය තමයි කීනා ජාති, අර කන කය කීන. ඒ කෙලෙස් මෙමි නිබ්බින්දති කියන්නේ කපලා දැම්මා, කීන කියන්නේ කපනවා, කය කළා කියන්නේ කපලා අවසානයි. කපලා අවසාන වූ උත්තමයට කියනවා කීනාශ්‍රවයන් වහන්සේ. මොකද්ද මේ කැපුවේ? උපජ්ජති, නැවත අලුතෙන් උපතක් ලබන්නට හේතු වෙන කර්ම බීජ සියල්ලම කැපුවා කීනා ජාති. ඒ අනුව උසිතං බ්‍රහ්මචර්යං, දැන් රාගෙන් තුරයි, ද්වේෂෙන් තුරයි, මොහෙන් තුරයි, විතරාගී විතදේශී විත මොහී තම උසිතං බ්‍රහ්මචර්යං. දැන් චර බව අර කාමාවචර, රූපාවචර, අරූපාවචර නැ, චර නං වුණා, චර බව නැවැත්තුවා. එකයි උසිතං බ්‍රහ්මචර්යං ධම්ම චරණං. ඊට පස්සේ කතං කරණීයං, කළ යුතු සියල්ල කර අවසානයි. නාපරං, අර දැන් තරණය කළ යුතු දෙයක් නැහැ, තරණය කරලා අවසානයි. ඉතත්තායාති පජානා, දැනගත යුතු සියලු දේ, කරගත යුතු සියලු දේ පරතරට පත් වුණා. ඒ අනුව රහතුන් වහන්සේ බවට පත් වුණා කියලා කිව්වා. ඒ අනුව ඉමස්මින්ච පන වෙයස් වෙයාකරණස්මින් පංචමානි බජ්ජමානි පංචවග්ඥානම් භික්ඛූනම් අනුපාදාය ආසවේහි විමුක්තානි විමුච්ඡන්. මේ කියන්නේ ප්‍රඥා විමුක්තිය, චේතෝ විමුක්තිය දෙකම පූර්ණය කරගෙන පංචවග්ගී භික්ඛුන් මේ ප්‍රශ්න 165 අහලා ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ අරහත් ඵලයටම පත් වුණා කියන එක තමයි මෙතන මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ. මේක මේ කන සම්පත්තිය පූර්ණ වීම. නමුත් මේ අනත්ත ලක්ෂණ සූත්‍රය කියන එක අර ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කරනකොට කිසිම හරයක් අර්ථයක් වටිනාකමක් නැති මාගදී භාෂාව කිසිම ශේෂයක්වත් නොදන්නා පෘථග්ජන පුද්ගලයෙක් අර අනාත්ම ලක්ෂණ කියන වැරදි පරිවර්තනයක් දැම්ම. මේක තියෙන්නේ අනත්ත. අනත්ත කියන්නේ විපරිණාම ධර්ම. අනාත්ම නෙමෙයි. ලක්ෂණ කියන්නේ කපා දැමිය යුතු බැමි තුන කැපුවා අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්ෂණය තමයි කන. ඉතින් ඒක නිසා මේ පරිවර්තකයෝ තමයි පස්සේ කාලෙක ඔය වැරදිනම් වැරදි විදියට පරිවර්තනය කරලා මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා මේකට ලියලා බුදුදහම විකෘති කරලා ආනන්තරිය පාප කර්ම කරගෙන අපාය ගිය මිනිස්සු. ඉතින් ඒක නිසා මේ සිංහල භාෂාවට පරිවර්තනය කළාම මේ ත්‍රිපිටකය අද ඔය දහම් පාසල්වල ළමයින්ට උගන්වන්නේ, ඔය බුද්ධාගම පොතේ ළමයින්ට උගන්වන්නේ, විශේෂයෙන්ම මේ පොඩි හාමුදුරුවන්ට ඔය පිටිවෙන්වල උගන්වන අය උගන්වන ගුරුවරුත් සියලු දෙනා ඔය පොඩි හාමුදුරුවන්ට උගන්වන්නේ මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා. ඒ වගේම අර නිබ්බිදා කියන එක කලකිරීම. මේ අනත්ත කියන එක අනාත්ම කියලා. අත්ත කියන එක ආත්ම කියලා. ඒ නිසා මේ සිංහලෙන් මේක අද ඉගෙන ගන්න කිසිම කෙනෙක් බුද්ධ ආගමේ මේ නිවනට උපකාර වන ඉගෙනීමක් ගැනීමක් ලබා ගන්න නිවන වහන වැරදි අභව්‍ය අද්භූත දේවල් පමණයි උගන්වන්නේ ඉගෙන ගන්නෙත්. ඒ නිසා නිවන අර වහගෙන මේ අතරමං වෙලා තව තවත් දුගටියට පහළට යන්න කටයුතු කරනවා. ඒක නිසා මේ නිවන බැහුවේ හොඳට තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ කියවා මේක පරිවර්තනය කරන්න එපා පද පරම විදියට. ඒක කළාට පස්සේ තමයි අද මේ තත්වය මේ බෞද්ධයන්ට මේ අතරමං වෙන්න හේතු වුණේ. ඔය සියලු පොඩි හාමුදුරුවන්ට පිරිවෙන්වල උගන්වන්නේ ඔය උගන්නන හාමුදුරුවරු හරි ගිහියෝ පැවිදිවෝ ගුරුවරු නම් ඔය රාජකීය පණ්ඩිත වුණත් ත්‍රිපිටකාචාර්ය වුණත් එහෙමයි ඉන්නවා. මෙතනත් ඉන්න පුළුවන්, උගන්වන්න පුළුවන්. උගන්වන්නේ අපි මේ සියලු දෙනාට කියන්නේ ද්වේෂයකින් වෛරයකින් නෙමේ, ඇහැ ඇරගන්න, ඇහැ ඇරලා බලන්න මේ කරන දේ හරිද, මේක නිසා කාටද යහපතක් වෙන්නේ, කොයි ආකාරයෙන්ද අයහපතක් වෙන්නේ. උගන්වන පුද්ගලයෝ අත්ත තාපන පරපාපයක් අයිති කරගන්නවා, ඉගෙන ගන්න පුද්ගලයොන්ටත් පරත්ත තාපන පාපය උරුම වෙනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ බුද්ධ භාෂිතේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ත්‍රිපිටක ධර්මයේ මාගදී භාෂාවේ කොතනකවත් වරදක් වෙලා නැහැ, වරදක් නැහැ. නියම නිවැරදි ධර්මයේ තියෙනවා. හැබැයි අද සිංහල භාෂාවෙන් මේ පරිවර්තනය කරලා අද ඉගෙන ගන්න ඔය සිංහල ත්‍රිපිටකය සහ මුලින්ම අමුවේ ධර්මයේ විකෘති කළා ආනන්තරී පාප කර්ම කරගත්ත පුද්ගලයන්ගේ දේවල් බව සෑම කෙනෙක්ම නිවැරදිව තේරුම් ගන්න ඕන. හොඳයි පින්වතුනි දැන් මේ අවසාන සතිය අවසාන වශයෙන් තේරුම් ගත යුතු පදේ දැන් කිව්වා මේ අවසාන වශයෙන් තේරුම් ගත යුතු පදේ තමයි නිබ්බිදා කියන වචනේ නිබ්බිදා තේරුම් ගත්තොත් ඒක නිවනම තමයි හැබැයි නිබ්බිදා තේරුම් ගන්න බෑ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් නොගෙන අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත හිතෙන් කපල දානකම් පරිමුච්ඡති කරනකම් නිබ්බිදා තේරුම් ගන්න අමාරුයි. දැන් ඕන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන් තව දැන් අමයි 35යි තව තියෙන පැය කමාර ආනන්තරිය කුසල කර්මය කියන්නේ සෝතාපට්ටි මාර්ගයට පත් වෙලා ඵලයට පත් වුණොත් අතරක් නැතුවම අරහන්ත ඵලයට පත් වෙලා නවතිනවා. එතකොට මොකද්ද ආනන්තරිය ආනන්තරික කුසල ධර්මය මොකද්ද? සෝතාපට්ටි මාර්ගය සහ ඵලය. සෝතාපට්ටි මාර්ගයට පත් වුණොත් ඒ පුද්ගලයා නියත සම්බෝධි පරායනෙම අර ඉතිරි මාර්ග ඵල ටික සම්පූර්ණ කරගෙන නිවන් දකින්නවා කියන එක. ඒක කුසල. කුණු දැන් කුසල කියන්නේ මොකද? කුණු සලා හැර අස් කරන දේ තමයි කුසල. එතකොට කෙලෙස් කෙලෙස් හැටියට නිවැරදිව දැක්කහම මේ කෙලෙස් පුළුවන් තරම් ඉක්මනට අයින් කළ ගත යුතුයි කියලා දැක්ක පුද්ගලයා ඒ කෙලෙස් තවත් අතේ ගාගෙන ඇඟේ ගාගෙන ඇඟ ඇතුලේ තියාගෙන ඉන්නවද? ආයි තව තවත් කෙලෙස් කකා ඉන්නවද? නැහනේ. ඒවා අයින් කළා හස් කරනවා. ඒක තමයි ආනන්තරික කුසල ධම්ම. ඔව් දැන් මහභූත හතරක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් මේ මහභූත හතර ඊළඟට ගති ධාතු හතරක් බවට පත් වෙනවා. ගති හතරක් බවටත් පත් වෙනවා. දැන් පඨවි ගතිය කියන එක ගතියක් වෙනවා. පස්සේ මේක පරිහරණය කරනකොට භාවිතා කරනකොට අපිට පඨවි ගතිය කියන්නේ තද ගතිය. දැන් අපි තදින්ම අපි සිංහල ජාතිය. අපි බුද්ධාගම් කාර්යෝ. අපි මේක අපි මේ කුලේ මේ ප්‍රදේශේ මෙහෙම එක අපි මේ දේශපාලන පක්ෂේ. ඒක ලේසියෙන් ගම්මුකෝ. දැන් අපි මේ දේශපාලන පක්ෂේ කියලා ඒ එක පක්ෂයක් තදින්ම අල්ලගන්නේ මොකද? පඨවි ගතියක් තියෙන නිසා. දැන් මේ දේශපාලන පක්ෂය පරාදයට අපි හිතමුකෝ පරාද වුණා කියලා. එක පාට රත් වෙන්නේ මොකද? තේජෝ ගතිය තියෙන නිසා. දිනුවත් අර එක පාට සතුටු වෙන්නේ ඔය නොයෙකුත් උද්දාමයට පත් වෙන්නේ මොකද? අර වායෝ ගතිය තියෙන නිසා. මේ දේශපාලන පක්ෂේ නරකක් වරදක් දැකලා ඒකෙන් දියාරු වෙලා යන්නේ මොකද? ආපෝ ගතිය තියෙන නිසා. එතකොට අපිට තේරුනේ නැතුවට ඔය ගති අතරම තමා සියලු මිනිස්සු මේ ඔය නොයෙකුත් දේශපාලන පක්ෂවලට ජාති ආගම් කුල සියලු බේද කියලා යමක් ලෝකෙ භාවිතයට ගන්නවා නම් ඔය සියලු බේදවලට හේතුව මොකද ඔය කියන ආපෝ තේජෝ වායෝ පඨවි ගති හතර මිනිසු ගාව තියෙනවා හදාගෙන භාවිතා කරමින් පාවිච්චි කරමින් තියෙනවා මේ ගති තියෙන තාකල් උපේක්ෂා සිටින් අපිට ඉවසලා විමසලා අර සංකාර උපේක්ෂා ඥාණයෙන් කටයුතු කරන්න බෑ ඉතින් ඒක නිසා තේරුම් ගන්න ඕන මේකත් මේ අර මහා භූත හතරට අදාළ වූ ගති හතරක් පුද්ගලයෝ ගාව තියෙන නිසා තමයි මේ වගේ මේ පඨවි ගතිය ආපෝ ගතිය තේජෝ ගතිය වායෝ ගතිය තියෙන්නේ මේක නිසා තමයි අපි ලාභයට උද්දාම වෙන්නේ අලාභයට ගැටින්නේ වේගයක් රත් වෙන්නේ මත් වෙන්නේ ඔය බොහෝ දේවල් වලට පිච්චෙන්නේ රත් වෙන්නේ මත් වෙන්නේ දැවෙන්නේ තැවෙන්නේ මේ කියන තේජෝ ගතිය තියෙන නිසා ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් මේ ගති හතරම තමයි අවසාන වශයෙන් රාග දේශ මොහ තුනට හේතු වෙන්නේ මේක තේරුම් ගත්තාම ඔය රාගෙන් ද්වේෂයෙන් මොහෙන් නිබ්බිදාගෙන් රත්වයටපත් වෙන්න ලේසි ඒ නිසා මේ පැවැත්ම තුල අර සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා තේරුම් ගන්න බොහොම ලේසි මේ ගති හතරක් තමයි පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට අපි ගාව අපි උපාදාය රූප හැටියට අර පංච රූප උපාදාය කරගන්නෙත් මේක ගති හැටියට පාත්වගෙන යන්නෙත් මේකම ඒවා පෘථග්ජන ලෝකයාගේ ගති ධාතු කියන එක අට්ඨා රස ධාතු වෙනවා ඒ කියන්නේ දැන් භූත හතරයි තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු වෙන තව දෙකක් ඕන අවකාශ විඥාන ඒ අනුව එක අට්ඨා රස ධාතු අර ඊයේ අපි විග්‍රහ කරපු අභිඥාතං අභිඤ්ඤය විග්‍රහය තියෙනවා මේ අට්ඨා රස ධාතු විග්‍රහ කරලා අනිබ්බිදාය විරාගාය නිරෝධාය පටින්ද මොකද බුද්ධානුස්සතිය කියන්නේ නිබ්බින්දති නිබ්බිදාය දැන් අපි ඉස්සෙල්ලා යමකට තදින්ම බැඳිනවා දැන් අපි ඒකෙන් බැඳෙන්නේ නැහැ ඒකේ තියෙන ආදීන ආනිසංස ආස්වාද ආනිසංස නිස්සරණ තුනම දැක්කට පස්සේ නිබ්බිදාය නිබ්බින්දං විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය ඒ තමයි බුද්ධානුස්සතිය මේක මේ බුදුගුණ මෙනෙහි කිරීම නෙමෙයි මේකේ තියෙන බුද්ධ අනුස්සතිය. බුද්ධ කියන්නේ භව උදුරා දමන්නට උපකාර වන අනුස්සතිය බුද්ධ අනුස්සතිය. මරණ අනුස්සතිය කියන්නේ මරණය මෙනෙහි කිරීම නෙමෙයි සදාටම මරණය මිදී නිදහස් වන්නට උපකාර වන අනුස්සතිය තමයි අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරලා නිච්ච සුඛ අත්හිතෙන් ඉවත් කිරීම. මේ අනුස්සතියයි මෙනෙහි කිරීමයි මිනිසු පටලවාගෙන අනුස්සතිය කියන පදේ මම මේක පෙන්නලා අර්ථ ධර්ම නිරුක්ති හැටියට විග්‍රහ කරන තාක්කල් මේ ලංකාවේ බුදුහාමුදුරුව දේශනා කළාට පස්සේ මේක වැහිලා ගියා මේ පහුගිය අවුරුදු 1800ක් අතරවත් කාලයක් මේ අනුස්සති අනුපස්සනා කියන එක සතර අනුපස්සන කියන එකවත් වචන හැටියට කිව්වට කිසිම කෙනෙක් අනුස්සති අනුපස්සන කියන එකේ තේරුමක් ඇතුව භාවිතා කළා නෙමෙයි කිව්වා නෙමෙයි කළා නෙමෙයි. ඉතින් ඒක නිසා අනුසය ඉපදීම නවත්තන්න අනුපස්සන කළ යුතුයි. අනුස්සති වැඩි වෙ නැත්නම් අනුපස්සන වැඩින්නේ නැහැ. ඉතින් ඒක නිසා අනු කියන්නේ වර්තමාන මොහොතේ අලුතෙන් මෙතෙක් නූපදුණු දෙයක් අලුතෙන් උපදිනවට එනවා නම් ඒක අනු ඒ අලුතෙන් උපදින්නට එන දේ නූපදවා අනුපාද වශයෙන් නිරෝධ කරනවා නම් ඒක අනුපස්සනා ඒක තමයි බුද්ධ දේශනා එනිසා සතර අනුපස්සනා කියන්නේ කායේ කාය අනුපස්සනා වේදනාසු වේදනා අනුපස්සනා චිත්තේ චිත්ත අනුපස්සනා ධම්මේසු ධම්මා අනුපස්සනා කියන්නේ මේ කයෙහි කය අනුව බලමින් වාසය කරනවා නෙමෙයි වේදනාවෙහි වේදනාව අනුවෙන් බලමින් වාසය කිරීම ඕම මොකක් අනුව කයෙ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි මොනවා බලන්නද ඒක සහ මුලින්ම මේ ත්‍රිපිටකේ දැන් අරගෙන බලන්න කායේ කායන පස්සනාව කියන එක සිංහලට පරිවර්තනය කරලා තින්නේ කියා දෙන්නේ ඔය දහම්පාසල්වල බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ උගන්වන්නේ කායේ කාය අනුපස්සනා කියන එක කයෙහි කය අනුව බලමින් වාසය කරයි ඔන්න ඕක තමයි කියන්නේ ඉතින් කොහෙද නිවන ඉතින් ඒක නිසා දැන් කවුරුත් කරන්න තියෙන්නේ මේ වැරදි විදිහට පරිවර්තනය කරපු ත්‍රිපිටකය සහ මුලින්ම අයින් කරන්න. නමුත් අර මාගදී ත්‍රිපිටකයේ සියලු බුද්ධ භාෂිත වචනය නිවැරදිව තියෙනවා. ඔව් ඉතින් නියත වශයෙන්ම ඵල විපාක දෙන ධර්මතා පහක් තමයි පංච නියාම. කර්ම නියාම, ධර්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම. නියාම ධර්ම කාටවත් කිසිසේත්ම වෙනස් කරන්න, ශේෂයක්වත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒකයි නියාම ධර්ම නියති ධර්ම කියන්නේ. අපි මේ නියාම ධර්ම තේරුම් අරගෙන ඒ නියාම ධර්ම වල තියෙන ධම්ම නියාමයේ යෙදෙනවා නම් අපිට පුළුවන් වෙනවා අර මායාවකින් බේරෙන්න. ඒක තමයි නියාම ධර්ම. ඒක නිසා කර්ම නියාමයේ ධර්ම නියාමයි අඩු වශයෙන් තේරුම් ගත්තා නම් අර කර්මයට කම්මක්ඛය කරන්න පුළුවන්, කම්ම උට්ටාන කරන්න පුළුවන්. ඒ අනුව ධම්ම නියාමයේ ක්‍රියාත්මක වෙනවා. අවසන් අපේ
හඳුනේ අපි සාමාන්‍ය මිනිස්සු විදිහට ඒ දින ජීවිතයේදී ජීවිත වෙනසක් කරනවා.
මොනවාටද ශ්‍රවණය?
සංගීතයේ ශ්‍රවණය කරනවානේ.
ඔව්.
ඒතර මට තියෙන ප්‍රශ්නේ සම උත්පාද නවන ලෙස සංගීතය භාවිත කරන හැකිද?
පුළුවන්. දැන් හිත නිවන දෙයක් නම් හිත සමතයටපත් වෙන දෙයක් නම් හිත සංසුන් වෙන දෙයක් නම් හිත සංවර වෙන දෙයක් නම් සින්දුවෙන් කියන්න පුළුවන්. දැන් ඔය බොහෝ සින්දු තියෙනවා. සමහර විට අර මුස්ලිම් මහත්තයෙකු මොහිනී බෙග් මහත්තයත් ඒ වගේම ඔය වික්‍රත්නායක මහත්තයා විශේෂයෙන්ම සුනිල් ආරියරත්න සුනිල් එදිරිසිංහ මහත්තයා අපේ TM ජයරත්න මහත්තයා මේ වගේ ඒ වගේම යම් යම් අය ගායිකාවොත් නන්දා මාලිනී එහෙම හිත නිවෙන හිත සංසුන් වන ගායනා තියෙනවා. ඒව හරි. දැන් ඒ වගේම ඒ ගායකයොම හිත මත් කරන වේගයක් වේදනාවක් ආවේගයක් රත් කිරීමක් කරන ගායනාත් ගායනා කළා. ඒක නිසා ඒගොල්ලෝ දැනගෙන නෙමෙයි මේ කරලා තියෙන්නේ. නමුත් ඔය දෙපැත්තම ගායනාවලක් තියෙනවා, කවිවලක් තියෙනවා, සින්දුවලක් තියෙනවා, කතාවලක් තියෙනවා. ඒ වගේම මේ දේශනාවලක් තියෙනවා. දැන් අද බණ කියලා කියන දේ මේ රටේ විතර බණ කියන රටක්, බණ අහන රටක් ලෝකේ නෑ. හැබැයි කියන්නේ මොකද? බහ. බහ කීයටවත් බණ නෙමෙයි. බණ නම් බව නසන වෙන්න ඕන. ඒ කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව නසන දේ තමයි සින්දුවෙන් කිව්වත් කවියෙන් කිව්වත් කතාවෙන් කිව්වත්. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සංගීත ස්වරූපයෙන් මේ වන කියන්න එපා, කියන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ සින්දු කියන අය ඉතින් මේක තේරුම් ගන්න ඕන. හැබැයි ඒ අයට කියන්න පුළුවන් මාධ්‍ය ඒක නම් ඉතින් ඒකෙන් වුණත් යම් යහපතක් උපකාරයක් කරන්න පුළුවන්කම තියෙනවා ඒ අයට. නාත අනාත නාත කියන්නේ මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. අනාත කියන්නේ මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න බෑ. මේ තුල ඇතුළාන්තයේ තුල මේක අනාත වෙනවා, අතරමං වෙනවා. මේක තුල මත්වෙවි කකා ඉන්නවා කියන එකයි අනාත. මතෙන් මිදී නිදහස් වෙනවා කියන එකයි නාත. ඔව් හීන රූප. හීන රූප කියන්නේ මේ පහත් බාල වැඩ, කුණු කිලුටු හාරන වැඩ, කෙලෙස් හාරන අවුසන වැඩ, හීන වැඩ. හීන වැඩ කියන්නේ බොහෝ අය හීන වැඩ කරනවා. දැන් ඔය මේ විශ්වය කිලුටු කරන බොහෝ හීන වැඩ කරනවා. ඒ තමයි දුගතියට හේතු වෙන සියලු වැඩ හීන වැඩ. වචී දුස්චරිතේ, කාය දුස්චරිතේ, මනෝ දුස්චරිතේ තුනම හීන වැඩ. ඒ කාටවත් තමන්ට හෝ අනුන්ට හෝ දෙපැත්තටම යහපතක් වෙන්නේ නැත්නම් ඒවා හීන වැඩ. තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම යහපතක් වෙනවා නම් ඒවා ප්‍රණීත වැඩ.
එතකොට අනාගතය කරන්නේ ඒක නිසා අපි සිතුවිලි අදාගෙන සිතුවිලි උපාදානය කරගන්නවා නේද?
දැන් ඔයා අනාගතය සැලසුම් කරන්නේ කොයි මොහොතේද? ඈ මේ මොහොතේ. දැන් අනාගතය සැලසුම් කරන්නේ මේ වර්තමාන මොහොතේ. ඒ වර්තමාන මොහොතේ අනාගතය සැලසුම් කිරීම යහපත් නම් ඒක යෝනිසෝ මනසිකාරය. අපි හෙට කරන වැඩේ දැන් මේ මොහොතේ කිරීම වර්තමාන මොහොතේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ වර්තමාන මොහොතේ අපිට අතීතයේ මෙනෙහි කරන්නත් පුළුවන්, අනාගතයේ මෙනෙහි කරන්නත් පුළුවන්. වර්තමාන මොහොතේ අතීතයේ මෙනෙහි කරොත් අර දීගංවා. මේක මේ ධර්මයේ ගැටලු තැනක් කොහෙවත් නැහැ. සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං. තේරුණාද? මේක දැන් ඔය මහත්තයා අර හැඳිමිටේ දිගේ කල්පනා කරන නිසා යෝක මේ වර්තමාන මොහොතේ අපි යහපත් දෙයක් සැලසුම් කරනවා නම් ඒක ආසේවිතාය භාවිතාය බෞලික. දැන් වර්තමාන මොහොතේ අපි කරන්න හදන්නේ උපක්‍රමයකින් කාට හරි කරදරයක්, හොරකමක්, වරදක්, වංචාවක් සූක්ෂම විදියට අනුන් අමාරු විදාන වැඩක් වර්තමානය කරනවා නම් ඒක හරිද? ඒක වැරදි. ඒක අත්තරින්න ඕන, ඒක පාන කරන්න ඕන. ඒ වගේම වර්තමානයේ තමන්ට හෝ අනුන්ට හෝ යහපතක් වෙන දෙයක් වර්තමාන මොහොතේ අපි මෙනෙහි කරනවා නම්, සිහිපත් කරනවා නම්, සැලසුම් කරනවා නම් ඒක ආසේවිතාය භාවිතාය බෞලීකත.
අවසරයි හඳුරුවනේ, අපේ මේ දකින භෞතික ලෝකයේ සියලුම දේ සැදී ඇත්තේ සතර මහා ධාතුන් වලින් කියලා කිව්වා. එතකොට සතර මහා ධාතුන් සැදී ඇත්ති ප්‍රබලම මොකද කියනවා?
සතර මහා ධාතුන්ට ප්‍රභවයේ සුද්ධාෂ්ටක. මොකද්ද සුද්ධාෂ්ටක කියන දේ? තමයි දැන් නවීන විද්‍යාවෙන් කිව්වේ මේ විශ්වයේ සියලුම දේ හැදිලා තියෙන්නේ. දැන් කාලෙකට ඉස්සෙල්ලා අපි ඔය විශ්වවිද්‍යාලවල හිටිය කාලේ විද්‍යාව උගන්වන කාලේ කිව්වේ පරමාණු තමයි විද්‍යාවෙන් හොයාගන්න පුළුවන් කුඩාම අණු. නමුත් ඊට පස්සේ 1980 විතර වෙනකොට මේක වෙනස් වුණා. ඒක වෙනස් වුණා. දැන් පරමාණු නෙමෙයි. දැන් අර නියුට්‍රෝන ප්‍රෝටෝන හැටියට එක තුනකට බෙදුවා. ඊට පස්සේ දැන් මේ 2000 ගණන් වෙනකොට ඒකත් අර නැනෝ තාක්ෂණයේ ඊටත් වඩා අඩුවෙන් දැන් බෙදන්න ඉගෙන තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සුද්ධාෂ්ටකයට වඩා අඩු තත්ත්වයකට බෙදන්න පුළුවන් ජගතෙක් විද්‍යාඥයෙක් පුද්ගලයෙක් මිනිහෙක් ලෝකේ බුදු කෙනෙක් මිසක් වෙන කවුරුවක්වත් නැහැ. එනිසා ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සුද්ධාෂ්ටකය කියන එක තමයි මේ සියලුම ආපෝ තේජෝ වායෝ පඨවි වලට මුල.
අතිගෞරවණීය පූජනීය අගතුන් වහන්ස, සතර ඉද්ධිපාදහ පස්මන් පිළිබඳ
සතර ඉද්ධිපාද කියන්නේ මේ ඡන්ද චිත්ත විමංසා ඡන්ද චිත්ත ඉද්ධි විමංසා කියන හතර. ඒක නිසා දැන් ඡන්ද ඉද්ධිපාදි, චිත්ත ඉද්ධිපාදි, විමංසා ඉද්ධිපාද, චිත්ත මේ හතර තමයි හතර ඉද්ධිපාද හිතේ ඇතිවන අවස්ථා හතරක්. මේක පටන් ගන්නේ මොකින්ද? ඡන්ද. ඡන්ද කියන්නේ නැවත ලව වචනයක් කිව්වොත් ඉච්ඡ, කැමැත්ත. සිංහල වචනේ කැමැත්ත මාගදී භාෂාවේ ඡන්ද, ඉච්ඡ, නන්දි මේ සියල්ල නිසා තමයි ඉද්ධිපාද. ඉද්ධිපාද කියන එකේ තේරුම මේ විවෘත වෙනවා. මේ දහම, මේ ඇහැ, මේ ඥානය විවෘත වෙන්නේ මේ සතර ඉද්ධිපාද යම් ආකාරයකට වඩා වර්ධනය වෙනකොට. ඒක විවෘත වුණාම තමාර කුසලං පජානාති, අකුසලං පජානාති, කුසල මූලං පජානාති, අකුසල මූලං පජානාති කියන එක විවෘත වෙන්නේ. ඒ අනුව තමයි අර ධම්මස පැහැදිලා ඥානං උදපාදි වෙලා, ඥානය උදපාදි වෙලා ඊට පස්සේ ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ සතර ඉද්ධිපාදම මිනිහෙකුගේ, මිනිස්සෙකුගේ මනසේ ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම නිසා, ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මතුවෙන්නට උපකාර වන ධර්මතාවය. පස්මරුන් කිව්වේ මේ නියාම ධර්ම පාර පංචමාර. කර්ම නියාමයේ, ධර්ම නියාමයේ, චිත්ත නියාමයේ, ඉත්තු නියාමයේ, බීජ නියාමයේ තමයි පස්මරු. මේක ක්ලේශ මාර, මච්චු මාර මේ විදිහටත් තව පහක් කිව්වට කර්ම නියාම, ධර්ම නියාම, බීජ නියාම, චිත්ත නියාම, මේ ඉත්තු නියාම තමයි මාරය පස් දෙන හැටියට ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. දැන් අපි ගම්මු රත්තරම් බඩුවා. ඔය හදාගත්ත මාලේ හරි කරාබුව හරි රත්තරම්. දැන් මේක මේක මේ රත්තරම් බඩුව දැන් අර තදූපයන් පටිච්ච මේකේ වටිනවා සාරයි හොඳයි මේක තමා මට තියෙන එකම වස්තුව කියලා දැන් අර පටවි ගතියෙන් තදින්ම උපාදානය කරගෙන මේ රත්තරම් බඩුවේ තියෙන්නේ මොකද්ද කියලා ධාතු මනසිකාරයෙන් බලනකොට ආපෝ තේජෝ වායෝ පටවි වර්ණ ගන්ධ රසෝජ ඊට අමතරව දෙයක් මේකේ නැහැ මේ යකඩ කෑල්ල තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පටවි වර්ණ ගන්ධ රසෝජ මේක එහෙනම් මේ වර්ණ ගන්ධ රසෝජාවල මායාවක් මිසක් මුලාවක් මිසක් මේකේ හරයක් ඇත්තක් නැහැ දැන් මිනිස්සු බැරි වෙලාවත් රත්තරන් තිබුණා නම් මේ ගල් වගේ පොළවේ තිරිවාණ ගල් කියම එහෙනම් රත්තරන් වැටින්නේ තිරිවාණ ගල් අඩු නම් මැණික් ගල්ුත් එහෙමනේ උනේ මේක මේ මිනිස්සුන් ඇති කරගෙන තියෙන සම්මතයක් මායා වටිනාකම කවුද මේ වටිනාකම දුන්නේ රත්තරන් වලට මිනිස්සු මේක දැන් රත්තරන් බහුල වුණොත් ඔක ඕන කෙනෙකුට ඔය පාරේ අහුල ගන්න පුළුවන් නම් ඔය ගල් වගේ ඔක වටිනවද ඒකෙත් තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි රත්තරන් කෑල්ලෙත් තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි එකම වැඩේ අර වර්ණ ගන්ධ රසෝජා නිසා මේකේ හිඟ නිසා මේකට මිනිස්සු විසින් වටිනාකමක් ආරෝපණය කර ඒකේ ඇත්ත ඇටි හැටියට දකින්නේ මේ ධාතු මනසිකාර පබ්බය නිවැරදිව තේරුම් ගත්ත කෙනෙක් පමණ. ඒ නිසා ඒක දැන් ඔය රත්තරම් බඩුව අපි අල්ලගෙන ඉන්නකොටනේ හොරු වෙන්නේ. අපිට ආරක්ෂා කරන්න වෙන්නේ. අපිට මේ දොරවල් වහලා යතුරු දාලා ලාච්චි වල වහන්න වෙන්නේ. ඔක අපි හිතුවනම් මේක තියෙන්නේ ආපෝ තේජෝ වායෝ වට විතරයි කියන එක ඕක වටිනාකමක් අපිට තිබුණට සම්මතයෙන් අපි හිතේ අපි උපාදානය කරගන්න මේක මගේ මම කියල ඒකයි වැඩි ඔව් පටවි ගතේ ඒක තමයි දීගං දීර්ඝ සංසාරේ අපි බොහෝ දේවල් දැන් මේ ජීවිත කාලේ අපි පුරුදු කරගත්ත පුහුණු කරගත්ත දෙයක් තමයි ඔය පටවි ගතිය ආපෝ ගතිය වායෝ ගතිය තේජෝ ගතිය මොකද්ද පළවෙනි ප්‍රශ්නේ වෙන විදිහ තමා දැන් ඔය කිව්වේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග කරන්න පුළුවන් නම් හැබැයි අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නට පෙර අනුස්සති තව තියෙනවා දැන් තමන්ගේ හිතට එන ඇහැට කනට නාසයට දිවට කයට මනට එන අරමුණු ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් නම් එන්නේ ද්වේෂය වෛරය ක්‍රෝධය අලුතෙන් අනුසය හැටියට උපදින දේවල් නම් එන්නේ ඒවා අනුපස්සනා කරන්න අනුස්සති හැටියට භාවිතා කරන්න රාගය අලුතෙන් අනුසය හැටියට උපදිනවා නම් අර ප්‍රියමනාප වූ රූපයට වේදනාවට ඇලෙනවා නම් පිනවා පිනවා කටයුතු කරනවා නම් ඒවා අනුස්සති අනුපස්සනා කරන්න ඕන ඒ ප්‍රියමනාප වූ දේත් අප්‍රිය අමනාප වූ දේත් අන්තයක් බව තේරුම් අරගෙන මේක නිච්ච වෙලා තියෙන්නේ තමන්ගේ හිතේ බව තේරුම් අරගෙන තමන්ගේ හිතෙන් නිබ්බිදා කරන්න අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිච්ච සුඛ අත්ථ හිතෙන් කපලා කය කළා අස් කරන්න අයින් කරන්න ඕන ඒක තමයි නිවන මේ වෙන මහා අපබ්‍රංශ අද්භූත දෙයක් නෑ මේක තේරුම් ගත්තනම් නිවැරදිව මේක ඉතාම සරල තමන්ගේ අතේ තියෙන දෙයක් මේ නිබ්බිදා කියන නොබැඳීම නිවන වෙන කාටවත් කරලා දෙන්න මේ කරණීය මෙත්ත සූත්‍රයේදී ඊගාව ඇහුව තියෙන්නේ මුලින් කරණීය ධර්ම තමන් විසින් කරගත යුතු ධර්ම සක්කෝ ඌජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි මෙයාගේ සුබරෝච වෙනක. ඊළඟට තියෙන්නේ ඒ ප්‍රශ්න ඇහුව එක්කෙනාගේ දිග සත්තු කෙටි සත්තු කියලා එහෙම එකක් නෑ. මේක තියෙන්නේ දීගංවා දීගාවා මහන්තාව. දීර්ඝ සංසාරය තමන් ගිනාව වැරදි දේවල් මහන්තත්වයෙන් කියන්නේ මානයෙන් තමන් හදාගත්ත දේවල්. මේ සියලු ගති දිට්ඨාවා දිට්ඨාවා කාමුක දූලා මජ්ඣිමා රස මේ සියලු 11ක් තියෙනවා. නොකළ යුතු අත්හැර යුතු කෙලෙස් උපදින ගති තමා ඒ දෙවනුවට කියලා තියෙන්නේ. ඒවා අකරණීය ධර්ම. ඒවා කවුරු හරි කවදාහරි ඔය පරිවර්තනය කරනකොට මේක කිසිම අදහසක් තේරුමක් ධර්මයක් නැතුව දිග සත්තු මහත් සත්තු තව ඕවගේ මේ කිසිම හරයක් තේරුමක් නැති නිවන වහන වැරදි විදිහට පරිවර්තනය කරා කරලා දැන් අමයින්ට උගන්වනවා, දාම් පාසල්වල උගන්වනවා, ආම්දුරුවොත් මේවා ඉගෙන ගන්නවා පොඩි. ඊට පස්සේ ඔය බන්ටත් රේඩියෝ එකේ ගුවන් විදුලියෙන් දැන් කියනවා මෙහෙමයි කියලා. මේ දිග සත්තු මහන් සත්තු තමන්ගේ නිවන කොහොමද වහන්නේ? ඒ සත්තු හිටපුවා අපිට මොකෝ? මොකක්ද වචනේ? එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ. තියෙන්නේ මොකද්ද? මජ්ඣිමා පටිපදා. මේකේ හරියට වචන පද තුනක් තියෙන්නේ. මජ්ඣි කියන්නේ මොකද්ද? මත්වීම. මත් වෙන කරුණු 21ක් බුදුහාමුදුරුව රහ මෙර හැටියට විග්‍රහ කරලා තියෙනවා. විභංග ප්‍රකරණය මේක තියෙනවා. රාගයෙන් මත් වෙනවා, ද්වේෂයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා, මානෙන්, කුලයෙන්, බලෙන්, නිලෙන්, ධනෙන්, රූපෙන්, යොබ්බනෙන්, නිරෝගීකමින් මේ වගේ මත් වෙන කරුණු 21ක්. මජ්ජි කියන්නේ මේ මත් වීම, මදය. සිංහලෙන් කියනවා නම් මද. මද කියන්නේ දැන් අර ඇතා මද වැටුණා කියන්නේ මත් වීම. මේ මද කියන එකට පස්සේ කාලයක පරිවර්තකයෝ ඇලපිල්ලක් දැම්මා. මොකද උනේ? මද මැද වුණා. මා කියන්නේ මොකද? මිදි නිදහස් වීම. මොකින්ද මිදි නිදහස් වෙන්න ඕන? මත් වීමෙන්. මත් වෙන ක්‍රියාවලින්, කරුණුවලින්, හේතුවලින් මිදි නිදහස් වීම තමයි මා. මේ මතින් මදෙන් මිදි නිදහස් වන ක්‍රමය පිළිවෙත පටිපදාව පරියාය තමයි මජ්ඣිමා පටිපදා. මේක මැද මාවතක් හෝ මිඩල් පාත් හෝ මධ්‍යම ප්‍රතිපදාව හෝ මැදුම් පිළිවෙත හෝ නෙමෙයි. එහෙම යමෙක් යම් දැන් අද ඔය ගුවන් විදුලියක පන්සලක කොහේ හරි ආමුදුරුව දේශනා කරනකොට බලන්නකෝ, ඔය කවුරු හරි වැරදියට කියපු වචනේ අද ඔය මහත්තයත් කිව්වේ ඒකමයි. මැද පිළිවෙත, මැදුම් පිළිවෙත, මධ්‍යම ප්‍රතිපදාව, මිඩල් පාත්, එහෙම එකක් බුදුහාමුදුරුව දේශනා කළේ නැහැ. නොකළ දෙයක් අර සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං කියන අර්ථ ව්‍යංජන අර ඊයේ කිංටි සූත්‍රයේ කිව්වේ. ඒවා දැන් සිංහලට පරිවර්තනය කරනකොට දැන් ත්‍රිපිටකේ හැම සූත්‍රයකම සිංහලෙන් ලියපුකොට අර පද පරම විදිහට කොතැනක හෝ වැදගත්ම තියෙන වචනේ සිංහලෙන් ලියනකොට කියනකොට පරිවර්තනය කරනකොට නිවන වැහෙන්නමයි කියලා තියෙන්නේ. එකයි මේක උනේ. ඒක නිසා යම් කිසි කෙනෙක් මජ්ඣිමා පටිපදා කියන වචන තුන තේරුම් නොගෙන මැදමාවත හොයනවා නම් මැදක් හොයනවා නම් ඒ පුද්ගලයා අර සංඝ බේදයට අයිති වෙනවා. ඒ නිසා මේක බොහොම බලවත් දෙයක්. දැන් ඔය මුළු මේ හෙළ බිමේ ඉන්න සිංහල සියලු මිනිසුන්ගේ නිවන වැහුවේ ඔන්න ඔය වචනේ වහගත්ත නිසා, වැරදියට තේරුම් කරගත්ත නිසා. දැන් මැද කකා මැද හොය හොයා ඉන්නවා මේ මත්වීමෙන් මිදී නිදහස් වෙන්න බලන්න. මැද කකා මත්වී ඉන්න තත්ත්වයක් තමාද තියෙන්නේ. එනිසා අද කියා දෙන්නෙත් උගන්නන්නෙත් මැද කකා ඉන්න මැද හොය හොයා ඉන්නවා. එහෙම මැදක් හොයන්න බෑ. මේක තියෙන මද මිසක් මැද නෙමෙයි. ලංකල කියන්න ලං කටගාවට ගන්ඩ එක වැරදි. මගේ හිතේ තියෙන කෙලෙස් අත්හරීම පිරිසම හේතු වෙලා කිව්වනම් හරියට. මගේ හිතන හිතේ තියෙන මේ එන කුණු කිලුටු කෙලෙස් ගති ඉවත්වීම පිණිසම මේ පින හේතු ඒවා කිව්වොත්, එහෙම නැත්නම් මම මේ සංසාරේ තියෙන කරලා තියෙන සියලු ණය ගන්න දෙනු වලින් මිදී නිදහස් වීම පිණිසම මේ පින පවරනවා කිව්වොත් දෙකම හරි. දෙකෙන්ම අපි කුසලය උපසම්පදා වෙනවා. ඒක නිසා දැන් ඔය මේ පින නිවන් පිණිසම හේතු ඒවා කියන එක කිසිම තේරුමක් ඇතුව කියන එකක් නෙමෙයි. මේ පින නිසා ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම මොකද්ද? රාග සමාගම, ද්වේෂ සමාගම, මෝහ සමාගම. එනිසා මා එතන තියෙනවා මජ්ජිමා කියන එකෙම මා. මා කියන්නේ මාම නෙමේ. ඔය කවුද කිව්වලු මේ මාමට පින් දෙන ගාථාව? එම කතාවක් කිව්වා. දැන් ඔය අම්මට පින් දෙනවා අර මොකද්ද මේ ගාථාවක් කියලා, තාත්තට පින් දෙනවා ඒකින්ද මාමට පින් දෙන ගාථාව කිව්වලු. මේක එහෙම උගන්වලා තියෙනවා මේ යම් කිසි කෙනෙක්. ඉතින් ඒක නිසා මේ මා කියන්නේ මිදී නිදහසෙ. මිදී නිදහස් වෙන්න ඕන මොකකින්ද? බාල සමාගමෙන්. බාල සමාගම කියන්නේ මොකද්ද? රාග දේශ මොහ තමන් දැන් පාවිච්චි කරන පරිහරණය කරන දේ තමයි සමාගම. එනිසා රාගයෙන් දේශයෙන් මොහෙන් මිදී නිදහස් වෙන්නයි මේ පින්කම් කරන්න ඕනේ. නැතුව නිවන් ඒක නිවන් දකිය. එතකොට නිවන කියන්නේ මේ අපි සිංහලෙන් අදාගත්ත වචනයක්. මේක නිවන නියම නිවැරදි මාර්ගදී භාෂාවේ වචනේ නිබ්බාන නිබ්බිදා. බාණෙන් මිදී නිදහස් වෙන්න බැමි තුන තමා රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. ඒවයිටිං සම්මත මේ භාජනවල නෙමේ මේක තියෙන්නේ හිතේ. කොහෙද තියෙන්නේ? හිතේ. තුන්සිත පහදාගෙන රාගෙන්තොරව, ද්වේෂෙන්තොරව, මෝහෙන්තොරව මේ බුද්ධ පූජාව කරනවා නම්, බුද්ධ පූජාව පූජා කරනවා නම් ඒක නිවනට. එහෙම නැත්නම් ඔය හිතේ තියෙන කුණු කිලුටු කෙලෙස් ගති අයින් කරන්න උපකාර වෙනවා. ඉතින් ඒක නිසා මේ සමහර මිනිස්සු ඉතින් එක පිඟානකට බෙදෙනවා. සමහර අය භාජන හතරකට පහකටත් බෙදලා පූජා. දැන් ඕකට ඔය කියපු පුද්ගලයා අර පළතුරු ටිකක් බෙදුවද? ඈ ඈ ආ එහෙනම් එතකොට දෙකක්නේ. ඉතින් ඒකින්ද වතුරත් ඕකටම වැක්කිරුවද? ඉතිං ඕවා මේ මිනිස්සුන්ගේ එක එක සම්මත එක එක ඒ මිනිස්සු හිතන හිතලු. ඉතිං ඒක නිසා තමන්ට පුළුවන් ආකාරයට තමන්ගේ තුන් සිත පහදාගෙන ඒ බුද්ධ පූජාව පූජ කරනවා මිසක මේ එක එක මිනිස්සු කියන දේවල් කරන්න යන්න ඕන්න තමන්ගේ හිත පහදාගෙන කරන්න. ඒ එයා හිතන දේ මේ මෙයා හිතන දේ කියලා කියන්න තැන් එතකොට මොකක් ඔ කිරියාහාර පූජාව එක ඉතින් වරදක් නෑ. මොකද අපි අහලා තියෙනවා බෝසත්තුමා බුද්ධත්වයට පත්වෙන්නට පෙර මොකද්ද ලැබූ ආහාර පූජාව? කිරියාහාර පූජාවක්. දැන් මේ කිරිබත්නේ බුදුහාම බෝසත්තුමාට අන්තිම පූජාව පූජ කළේ. අහලා තියෙනවද ඔයගොල්ලෝ ඉන්දියාවේ කොහේ හරි කිරිබත් හදනවා? ඉන්දියාවේ කිරිබත් ඉන්දියාවේ හදන්නේ තෝසේ පූරේ ඉඩ්ලි චට් ඔන්න වගේ. ඉන්දියාවේ කොහේවත් කවදක්වත් අදත් කිරිබත් හදන්නේ නැහැ. කිරිබත් හදන්නේ මේ සිංහල ලංකාවේ. ඕකවත් මිනිසුන්ට හිතාගන්න බෑනේ. අඩුගානේ දැන් ඔය ඉන්දියාවේ ගිහිල්ලා බලන්න කඩේක කොහේ හරි කිරිබත් කන්න දෙනවද හදනවද කියලා. ලංකාවෙන් ගිය මිනිහෙක් කවුරු හරි කෝකෙක් හරි මිනිහෙක් හරි හදනවා නම් මිසක ඉන්දියාවේ කිරිබත් හදන්නේ නෑ දන්නේත්. කිරිබත් හැදුවේ කිරිබත් කැවුම් කෙසෙල් ගෙඩි දුන්න එක ලංකාවේ සිංහලේ සිව්හෙලේ මිනිස්සු. ඕකවත් කල්පනා කරන්න පුළුවන් නම් ඔය මිනිස්සු කියන්නේ ඔය කිරිපිටු දානයක්. ඔය කිරියම්ම ලගේ දාන දෙනවද පිටරටවල? කොහෙවත් ඉන්දියාවේ නෑ. කොහෙද දෙන්නේ? ලංකා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප භාවිත කරන පොත් දහම් පොත්වල හරි එහෙම නැත්නම් අපි අහන දේශනාවල හරි වැරදි අර්ථකථන සිද්ධ වෙලා අර්ථ නිරූපණ සිද්ධ වෙලා තියෙනවා නම්
බුදුහාමුදුරුව කාලාමා සූත්‍රයේ කිව්වා ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අනවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤූප සංහිත. මේක අපි මේ අහලා දැනගෙන ක්‍රියාත්මක කිරීමෙන් කුණු සලා හරිනවා නම් ඒක ධර්මය ඒක ගන්න. මේක සාවජ්‍ය නොවෙනවා නම් මේකෙන් තමන්ට හෝ අනුන්ට හෝ වරදක් නොවෙනවා නම් ඒක අනවජ්‍යයි. ඒක ගන්න ඒක ක්‍රියා කරන්න. මේකෙන් විඥානයේ අර වේගය වේදනාව පිටිසිදු වෙලා ප්‍රඥාව මතුවෙනවා නම් ඒක ගන්න. බුදුහාමුදුරුව මේක පැහැදිලිව කාලාමා සූත්‍රයේ දේශනා කළා. ඉතින් මෙච්චර මාර්ගෝපදේශය. ඊට අමතරව සතර මහා ප්‍රදේශේ. ඊට අමතරව ඊයේ කියපු කිංචි සූත්‍රේ මේ කිංටි සූත්‍රේ ඒ වගේම චංකි සූත්‍රේ. මේ එක සූත්‍රයක් දෙකක් නෙමේ බුදුහාමුදුරුව මේ උපදෙස් දීලා තියෙනවා. ඔය කාලාමා සූත්‍රයේ උපදෙස් කාලාමා සූත්‍රයේ කියන අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයේ විතරක් නෙමේ. ඔය කාරණාව තව සූත්‍ර ධර්ම 15ක විතර ත්‍රිපිටකයේ දිගටම කියාගෙන ගියොත් සංයුක්ත නිකායේ අංගුත්තර නිකායේ තියෙනවා. ඉතින් ඒක නිසා මේක තමන්ම තේරුම් ගත යුතුයි. හේතුඵල ධර්මයට බහා ගලපා බැලීම එකක්, ණය විනයට සසඳා බැලීම දෙවෙනි එක. ඔය දෙක නිවැරදිව තේරුම් ගන්නවා නම් ඕන කෙනෙකුට ආනපාන සති සමාධියේ පිහිටා නිවන විවෘත කරගන්න පුළුවන්. ඔය ඕනම පොතක් කියෙව්වට වරදක් නැහැ. ඒ පොතේ තියෙන වැරද්ද වැරද්ද හැටියට දකින්න පුළුවන් හරි දෙයක් යමක් තියෙනවා නම් ඒක ගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අපි අර පොත වැරදි මේ පොත වැරදි කියන එක නෙමේ, මේ හේතු මේ ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා දෙපැත්ත, ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා අනවජ්ජා දෙපැත්ත, ඉමේ ධම්මා විඤ්ඤූප සංහිතා ඉමේ ධම්මා විඤ්ඤූප වඩ්ඩිතා. මේක විඥානයේ වර්ධනය වෙනවා නම් ඒක වැරදි, විඥානයේ ප්‍රහාණය වෙනවා නම් ඒක හරි. අර අනවජ්ජ කියන්නේ මේක වරදක් නොවන නිවැරදි, සාවජ්ජ කියන්නේ වැරදි සහිත නම්. මේකට තමයි බුදුහාමුදුරුවෝ අර කාලාමා කියන වචනේ කෙලෙස් වලින් මිදී නිදහස් වන දේ. අර මා ඉතිකිරාය මා පිටක සම්පදයන් දානින මා පරම්පරාය මා අනුස්සවේන මා සමනු ගරුති කියලා කිව්වේ. ඉතින් මේක තේරුම් ගත යුතුයි. ඔය අහපු ධර්මට කියපු ධර්මට අපි ඒක ගන්න ඕනේ නෑ. මේක හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලන්න පුළුවන් නම් ඒක ධර්මයේද නැද්ද කියන එක තේරුම් ගන්න කෙනෙකුට මිනිහෙකුට මනස මෙහෙවන්න පුළුවන්. මේවා උගන්වන්න ඕන පොඩි කාලේ ඉඳන් ළමයින්ට. දැන් උගන්වන්නේ මේ අපබ්‍රංශ අද්භූත ආශ්චර්ය බෞද්ධ සාහිත්‍යයක් මේ මේ කිසිසේත් ගැලපෙන්නේ නැති ධර්මයට නොගැලපෙන දේවල්. ඉතින් ඒකනේ මේක වෙලා තියෙන්නේ. මේක උගන්වන්න ඕන දේ පැත්තක තියෙනවා. බුදුහාමුදුරුවෝ කියපු දේ විශේෂයෙන්ම ඔය සතර මහා ප්‍රදේශ කිංති සූත්‍රය, චංකි සූත්‍රය, කාලාමා සූත්‍රය නිවැරදිව උගන්වන්න ඕන. පොඩි කාලේ ඕක ඉගන්නවා නම් ඕන වෙන කෙනෙක් ලොකු වෙනකොට මේක නිවැරදිව තේරුම් ගන්නවා. නමුත් අද මොකද කරලා තියෙන්නේ? ඔය මේ විෂය නිර්දේශ හටියට දාලා තියෙන්නේ අර ඉන්දියාවේ දෙලිව සංස්කෘත පොත් දෙකක් තියෙනවා, දිව්‍යාවදානය සහ ලලිත විස්තරය කියලා. මේ පොත් දෙකේ තියෙන අපබ්‍රංශ අද්භූත උපනිෂද් ධර්මයක් නෙමෙයි ඒක තියෙන්නේ. ඒක ඊටත් වඩා දුර්වල වූ, ඊටත් වඩා වැරදි සහිත දේවල් ඒවා පරිවර්තනය කරලා දැන් ඔය දහම් පාසල් විෂය නිර්දේශය හැටියට, බුද්ධාගමේ විෂය නිර්දේශය හැටියට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේක නිර්දේශ කරලා ඔය තාමත් කරගෙන යනවා, අදත් කරගෙන යනවා. තාම මේක වෙනස් කරන්න කවුරුවත් කල්පනා කරලත් නැහැ. මේක වෙනස් කරන්න ඕනේ. මේක පොළොන්නරු යුගයේදී පොළොන්නරු කතිකාවත, නිසංග මල්ල කතිකාවත ඉදිරිපත් කළා මේක වෙනස් කරන්න ගියා. නමුත් වෙනස් කළාට නැවත සරයක් දඹදෙනි යුගයේදී ආයිසරයක් මහායානික බලපෑම් නිසා, සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ බලපෑම් නිසා නැවත මේක අන්තවාදී අන්තගාමී ආගමක් බවට බුද්ධාගම පත්වෙලා මිනිස්සුන් නිවන වහලා මිනිස්සු දුක් විඳ විඳ දුකේම ගැලී දුක හදා ගැනීමෙන් දුක නිර්මාණය කරමින් අදත් විශ්වාසයෙන් ආගම් මෝඩ ගුඩ භක්තියෙන් අන්ද ආගම දාදා ඉන්න. එකයි වෙලාදී. මේවා ඇහැරෙන්න ඕන දැන්. මේ ඇහැරෙන්නයි මේ කියන්නේ, මේ කරන්න කියන්නේ. ඇහැරුණොත් හොඳයි. ඇහැරුණ කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. අනික් මිනිස්සු අතරමං වෙලා මම්මුලා වෙලා යයි. මේක ඇත්ත, සමහරුන්ට තිත්තයි. නමුත් මේක ඇත්ත. ඇත්ත කවුරු හරි කොයි වෙලාවෙ හරි කියන්න ඕන. නැතුව ඇත්ත හංගගෙන ඉඳලා මේ ඇත්ත ඇති හැටියට දැක්කාම යථාවාදී තථාකාරී ලෙස ඇත්ත ලෝකෙට කියන්න ඕන. නැතුව මේක අරමිනියා මට බණී, අරමිනියා මෙහෙමයි, අර හාමුදුරුව මෙහෙමයි, අර නායක හාමුදුරුව ඕකට මේකට විරුද්ධ වෙයි, අර එදා ආවනේ හම්බන්තොට මේ මෙතෙන්දිම තිබුණනේ, ඒ වුණාට දැන් එයාටත් ඇහැරෙයි. තේරෙයි? ඒක මේ පුනරාගමනයක්. නැවත නැවත යලි යලි මේ දේවල් මතුවෙනවා.
අවසරයි අරහතුන් වහන්ස, මට අනුකම්පාවෙන් වදාරන්න. මහාවංශ පාළියේ අපි කියවලා තිනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුභව නොකළ යුතු මස් වර්ග 10ක් ගැන, මාංශ වර්ග 10ක් ගැන අපි හරියට නිවැරදිතාවයේ දන්නේ නැති නිසා ඉතාමත් අනුකම්පාවෙන් වදාරනවා. මේ මාංශ ප්‍රශ්නය සම්බන්ධව අපගේ මනස පිරිසුදු කර ගැනීම.
බුදුහාමුදුරුව මේක කිව්වේ මේ චතුස්කෝටි පාරිසුද්ධ මාංශය කියන එක. බුදුහාමුදුරුවෝ කිව්වා මිනිසුන්ට අනුදැන වඩාලා චතුස්කෝටි පාරිසුද්ධ මාංශයක් පිළිබඳව. දැන් කවුරුත් හොඳට දන්නවා 2004 සුනාමියක් ආවනේ. සුනාමියේදී අර මූදෙහිටිය මාළු ගොඩට ආවා, ඇහිලා වතුර ටික ගියා. ඊට පස්සේ මාළු මොකද වුනේ? ඉතුරුණා. දැන් මාළු ඔය ගොඩ ඉතුරු වුණ මාළු මෙහෙ මේ හම්බන්තොට විතරක් නෙමෙයි, කල්මුනේ ත්‍රිකුණාමලයට යනකම් මූද ගොඩ ගලලා මාළු ටිකක් ඉතුරු වුණා. ඔය මාළු අර ගොඩ බිමේ ඉතුරු වුණොත්ද ගඳ ගහන්නේ ඔක්කොම මස් මේ අර මාළු මැරිලා මෙයා වෙන්නේ? ඒවා මිනිස්සු කෑවට වරදක්. ඒවා කවුරුත් මැරුවෙත් නැහැ, ඒවා ඉල්ලුවෙත් නැහැ, චේතනාවක් තිබුණෙත් නැහැ. ඒවා ඒ විදිහට කුණු වෙන්න ගඳ ගන්න ඉඩ දැම්මොත් ඒක වරදක්. ඉතින් ඒවා යම් යම් අයට ආහාර හැටියට ගත්තට බුදුහාමුදුරුවෝ වරදක් කිව්වේ නැහැ. ඒ වගේම දැන් යම් හේතුවක් නිසා සතෙක් මරනවා, අර කුණු නොවු මස් කැලේ තියෙනවනම් ඒව ගත්තත් වරදන්න. ඒවා කවුරුවත් සඳහා මැරුවෙත් නැහැ, කවුරුවත් ඉල්ලලා ලබා ගත්තෙත් නැහැ, කිව්වෙත් නැහැ, චේතනාවක් තිබුණෙත් නැහැ. ඒ නිසා චතුස්කෝටික පාරිසුද්ධයි. කෙළවල් හතරෙන්ම මේවා පාරිසුද්ධ මාංශ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මේ චතුස්කෝටික පාරිසුද්ධ මාංශයක් ගැන කිව්වා. පස්සේ කාලෙක අටුවාවේ තමයි ඔය පිළිබඳ තියෙන්නේ. ඔය වැරදි දේවල් විග්‍රහ තියෙන්නේ. ඒ වගේම ආමගන්ධ සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනාවක් කරපු දේ පස්සේ කාලෙක අටුවාකාරයෝ මේ ආමගන්ධ සූත්‍රයත් වැරදි ආකාරයකට අර්ථ ගන්නලා අද මේක වැඩියට කියන එකයි වෙලා
තියෙනවා.
තාමත් මෙහෙමයි. දැන් සෝතාපට්ටි මාර්ගයේ ගිහිල්ලා ඵලයටපත් වුණාම වෙන්නේ දැක්ම දෘෂ්ටිය පිරිසිදු වීම. දර්ශනේන පහතම්බා විතරයි. වැරදි දේ වැරදි බව දැක්කා. හැබැයි තාමත් යම් යම් පුරුද්ද පුහුණුව නිසා, අර දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු දේ නිසා වැරදි දේවල් මේ සමාජයේ ජීවත් වෙනකොට සිද්ධ වෙනවා. දැන් ඒ වැරදි දේ වැරදි ලෙස වැරදි බව දැකීම තමයි සෝතාපට්ටි ඵලයේ ලැබෙන්නේ. දැන් සකදාගාමි ඵලයේදී වෙන්නේ මොකද? ඒ වැරදි දේවල් වලින් කොටසක් ඕලාරික වශයෙන් එන කාමරාග විරාග වෙනවා. අනාගාමි ඵලයේදී එහෙනම් කරගන්න දෙයක් නැහැ. සෝතාපට්ටි ඵලයේදී ඔක්කොම ඉවරුණා. සෝතාපට්ටි ඵලයේදී ඔක්කොම ඉවරුණා නම් කරගන්න දෙයක් නැහැ. හැබැයි අර ලෞතර බුද්ධත්වයට පත් වෙන, පත්‍යේක බුද්ධත්වයට පත් වෙන බුදුහාමුදුරුවන්ට මේ සෝතාපට්ටි, සකදාගාමි, අනාගාමි හතරක් නෙමෙයි, එකවරම හතරම සතරමඟ සතර ඵලයම කාගෙන්වත් අහලා නෙමෙයි එකවරම පූර්ණ වෙනවා. එකයි ලෞතර බුද්ධ, පත්‍යේක බුද්ධ. හැබැයි අරහත් බුද්ධ එහෙම නෙමෙයි. මේක පියවර හතරකින් ක්‍රමානුකූලව මේ රාග විරාග කරන එකයි වෙනස. අවසරයි ස්වාමීන් වහන්සේ,
අපට විභාගයට යනකොට මේ
නෑ ඉතින් ඒක පවක් සිද්ධ වෙනවා නෙමෙයි ඒක දැන් විභාගේ පාස් කරන්න තමන් දැඩි අදිෂ්ඨානයක් අරගෙන යනවා ඒක කිසි කෙනෙකුට පාපයක් වරදක් වෙන්නේ තමන්ගේ හැකියාව තමන් පෙන්වන්න ඕන තමන්ගේ දක්ෂතාවය තමන් පෙන්වන්න ඕන ඒක ශිෂ්‍යෙක් හැටියට පන්තියක ඉගෙන ගන්නා කෙනෙක් හැටියට ඉගෙන ගන්න ඕන හැබැයි දැන් යම් ආකාරයක අනික් මිනිහට වඩා මම මේ තරඟයකට හිටියොත් ඒකේ තියෙනවා පොඩි මානියක් ඒකේ තියෙන දේශයක් හෝ රාගයකට වඩා මානියක් ඉතින් ඒක නිසා මේ විභාගේ තමන්ට පුළුවන් උපරිම මට්ටමෙන් කරන්න ශිෂ්‍යෙක් හැටියට ගියෙක් උනත් පැවිද්දෙක් උනත් ඒක විභාගයට ලිව්වට ඒක බොහොම හොඳයි ඒක යහපත් ඒක යෝනිසෝ මනසිකාරයෙන් කළ යුතු ඒකයි කරන්න ඕන මොකක්ද පාලනය කර ගැනීම නෙමේ උරන් ඕන වෙන්නේ ප්‍රහාණය කර ගැනීම. මොකක්ද ප්‍රහාණය කියන්නේ මොකක්ද පජහති පහනාති පස්සති කියන එක ප්‍රහාණය. ඒ කියන්නේ උපදින උපදින මොහොතේ ඒක ඉවත් කළා ඒකට ඒ කෙලෙස් ගතිය හිතෙන් ඉවත් කළා ඒකට ප්‍රතිවිරුද්ධ වූ නික්ලේශී ගතිය හිතට ගත්තාම ඒක සහමුලින්ම ප්‍රහාණය වෙනවා. දැන් තරහක් එන වෙලාවේ තරහ අයින් කරලා එතෙන්ට මෛත්‍රිය ගන්නව. රාගයක් එන වෙලාවේ ඒ සුන්දර බව සුබ බව ඉවත් කරලා අසුබ අනුස්සතිය වඩලා නෙක්ඛම්ම කියන තත්වයට පත් වෙන්න ඕන. ඒ රාගය ද්වේෂය මානය නිච්ච වූ අවස්ථාවක ඒ නිච්ච වූ සුඛ වූ අත්ථ වූ අස්මිමානය අයින් කළා අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරන්න ඕන. ඒ අනුව ඔය අද ප්‍රකාශ කළ නිබ්බිදා කියන තත්ත්වය පූර්ණ වෙනවා. දැන් මේක මුලින්ම ප්‍රශ්න තුනක් ඇහුවා අනිච්ච දුක්ඛ අනාත්ත පිළිබඳව. ඉස්සෙල්ලාම රූපය පිළිබඳව ඇහුවා. කරුණු ප්‍රශ්න තුනක්. ඊට පස්සේ වේදනාව පිළිබඳව කරුණු ප්‍රශ්න තුනක්. සංඥා සංකාර විඥාන පහ පිළිබඳව පස්වරක් තුන 15. ඊළඟට මේ රූපය 11 ආකාරයකට බෙදුවා. 11ක් දැන් රූපය අතීත වර්තමාන අනාගත දුර ළඟ සියුම් ඝන හීන ප්‍රනීත අජ්ජත්තික බාහිර 11යි. ඒ රූපය ඒ වගේම වේදනාව සංඥා සංකාර විඥාන මේ සියලු දේ අනිච්ච දුක්ඛ අනාත්ත හැටියට 3 5 3 11 33 3 5 1 15 එක්ක ඔක්කොම ප්‍රශ්න 165ක් තියෙනවා උතන. හැබැයි ඇහුවේ 3යි. අනිච්ච නිච්ඡංවා අනිච්ඡංවා සුඛංවා දුක්ඛංවා අත්ත විපරිණාමේ ධර්මයට පත් වෙනවා. දැන් අපි මොනවා හරි මිරිකුවහම ඕජස් හැටියට එන්නේ මොනවද? දැන් අපි දොඩන් ගෙඩියක් මිරිකුවහම මේක එන්නේ මොනවද? ඕජස්. අපි දැන් මොනවා හරි දෙයක් ඒ ආපෝ තියෙන දෙයක ඕජස් හැටියට එනවා. ඒ ඕජස් තමා ලේ ධාතුවට උරාගන්නේ අර ආහාර ඇටියට බඩට ගියාම. එනිසා මේ ඕජස් තියෙනකන් තමා ලේ ධාතුව ප්‍රාණවත් වෙලා ක්‍රියාත්මක වෙලා ඒ ශක්තිය පවතී.
අමතර ගරු ස්වාමීන් වහන්සේ, සතර භවගමන අපි පැටලිලා ඉන්නේ මේ පංච උපාදානස්කන්ධ වාර්තාගෙන ආපු නිසා. මේක තිත්ත වෙලා තියෙන්නේ මේ රාජදේශ මෝහ කියන අකුසල මෝහයක් හරහා විඥානයේ මේ සංස්කාර එක්ස් කිරීම. ඒක එල්ලික මම තේරුම් අරගෙන තියෙනවා. ඉතින් ගරු ස්වාමීන් වහන්සේ මේක සතහටම මේ සංකාර රැස් කරන ඒ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් සහ මුලින් නතර කරලා දමන්න ඒ තනහායි විඥානේ තවත් නූපදින පරිදි මේ නවතා දැමීම සඳහා මේ පංච උපාදානස්කන්ධයන් අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් මෙනෙහි කිරීමෙන්
ඔවු ඔවු නිබ්බිදා කියන තත්ත්වයට පත්වුණොත් බැම්ම කපල යනවා, සදාටම නවතිනවා. දැන් මේකට උදාහරණයක් තියෙනවා. අපි හිතමු අපේ මිදුලේ බල් ගස් ටිකක් කැලෑ ගස් ටිකක් හැදිලා තියෙනවා. දැන් අපි හැමදාම මේ කැලෑ ගස් පොළොවේ මට්ටමට කපලා සුද්ධ කරනවා. අපිට පුළුවන් නම් මේ කැලෑගස් නැවත නැවත වැඩෙන්නට හේතු අර මුල් ටික බව, මුල් වල ටිකන බව, රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන්නේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල, බව උදුරා දාන්න. මුල් උදුරා දැම්ම ගමන් බුද්ධ වෙනවා. සුද්ධ කර කර හිටියට හරියන්නේ නැහැ, බුද්ධ කරන්න ඕන. දැන් ඔය සුද්ධ කියලා ඉන්නේ මොකද? සුද්ධ කර කර ඉන්නවා. හැබැයි බෞද්ධයෝ බුද්ධ කරන්නේ. ඒකයි දෙපැත්ත. සුද්ධ බුද්ධ. සුද්ධ හොඳට සුද්ධ කරනවා. ඒකනේ සුද්ධ කිව්වේ. හැබැයි බුද්ධ කරන්නේ නැහැ.
අපි අහලා තියෙනවා සංගමිත්තා තෙරණින් වහන්සේ විසින් ඔය සිරිමහා අනුරාධපුරයේ තැන්පත් කළා තියෙන සිරිමහා වෘන්දිය සංගමිත්තා තෙරණින් වහන්සේ විසින් මේ තැන්පත් කරනවා ඉතින් කියහට ගත්ත අෂ්ටකල මෝර්ගයකින්
මොකද්ද මොකද්ද ඈ
තන්තිරිමණි එහෙම මේ ඒ සාපාව
ඒක නිවැරදි පරම සත්‍ය නම් මේ සංගමිත්තා තෙරණිය මේ රජගල රජගහ නුවර අම්පාරේ තමයි මේ මහණ උනේ මගපල ලැබුවේ. මේ රජගල රජගහනුවරට අර කාලිංග යුද්ධයේදී කාලිංග රටේ රජුරුවන්ගේ, ඒ කියන්නේ අශෝක රජුරුවන්ගේ වැඩිමහල් සහෝදරයා තමයි කාලිංගේ රජකලේ. අශෝක රජුරුව බාල සහෝදරයෝ 80 දෙනෙක් මරලා අවසානයේ කාලිංග රටට ආව යුද්ධ කරන්න. එතකොට කාලිංග රජුරුව දැනගත්තා මේ යුද්ධෙන් Tamanට පරාද වෙන්න වෙනවා. ඒක හින්දා තමන්ගේ පුතා සහ දුවරුන් 3 දෙනා මහින්ද, සුමනා, සුනන්දා, සංගමිත්තා කියන මේ දුවරු 3 දෙනාමයි පුතාවයි 4 දෙනාම රටින් පිට කරලා හැංගුවා. හැංගුවේ නිකන් නෙමේ, හිස ගූගාලා සිවුරු අඳලා ශ්‍රමණ වේශයකට ගන්වලා හොයන්න බැරි තැනක හැංගුවා. මොකද අශෝක රජුරෝ කොහොම හරි හොයලා මේ 3 දෙනාවත් මරයි කියන චේතනාවක් තිබුණා කාලිංග රජුරන්ට. ඒ නිසා රජගහනුවර මේ 4 දෙනාම මහාන කළා. මේ 2 දෙනෙක් මගපල ලැබුවා. මීන හාමුදුරුවෝ සංගමිත්තා සුමනා සුනන්දා දෙන්න පස්සේ සිවුරු ඇරලා බෝධි රාජ කුමාරයත් එක්ක විවාහ වෙලා කටයුතු කළා කියලා තියෙනවා. මේක මහාවංශ තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඊගාවට ඒ අම්පාරේ රජගහනුවර දී මගපල ලැබූ සංගමිත්තා තෙරණිය ඊට පස්සේ මේ හිරිවඩුන්නේ ඒ කාලේ කවුරුත් දන්න ප්‍රසිද්ධ සියලු දෙනා දන්නවා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණේ මේ හිරිවඩුන්න. හිරිවඩුන්න කියන්නේ සිරි වැඩ උන්නු තැන. සිරි කිව්වේ බුදුහාමුදුරුවන්. බුදුහාමුදුරන්ට ඒ කාලේ මේ ලංකාවේ සියලු මිනිස්සු කිව්වේ සිරිපතුල, සිරි මහබෝ, සිරි ධර්මය, සිරි පාදය, සිරි ධර්මය, මේ ඔක්කොම සිරි, දැන් සිරි දළදා, මේ ඔක්කොම සිරි කිව්වා නම් යම් කාලයක ඒ බුදුහාමුදුරන්ට කියපු නම. එනිසා සිරි වැඩ උන්නු තැන තමා පස්සේ කාලෙක හිරි වැඩ උන්නු කියලා උනේ. ඉතින් ඒක නිසා ඒ සංගමිත්තාතරණිය මිදු හාමුදුරු අනුරාධපුරයට ගිහිල්ලා මේ ධර්මයේ දේශනා කළාම රජගහනුවර ඉඳන් රජගල ඉඳන් මේ සංගමිත්තාතරණියත් මේ බෝධීන් වහන්සේගෙන් දක්ෂිණ ශාඛාව ගලවගෙන මෙතෙන්දී අනුරාධපුරයට ඔය ඒ කාලේ තිබුණා මාර්ගයක්, එතන තිබුණු විශාල ගඟක් නේරංජනා ගඟ, මේ ගඟ දිගේ ඔරුවකින් මහකණදරාවට ගිහිල්ලා එතන අදත් තියෙනවා එදා ඒ රටේ ඒ ප්‍රදේශයේ හිටිය පාලකයා තමයි දේවානම්පියතිස්ස රජු. ඒ සංගමිත්තාතරණියගෙන් මේ පාත්‍රයේ තිබුණ බෝධීන් වහන්සේ පිළි අරගෙන අනුරාධපුරයේ ගිහිල්ලා රෝපණය කළා. මේක ප්‍රසිද්ධ කතාවක් මේ බෝධිවංශේ තියෙන. මේක පස්සේ කාලෙක අර ඔරුවෙන් ආව, ගඟෙන් ආව කියන මේවා පස්සේ කාලෙක අටුවාකාරය අර ආගම ඉන්දියාවෙන් ගෙනාවේ. ආගම ගෙනාවේ ඉන්දියාවෙන්. ධර්මයේ තිබුණේ ලංකාවේ. පස්සේ මේක ආගමකට හැරුණාම මේ ධර්මයේ විකෘති වන ආකාරයට සියලු දේ ආගම ගෙනාව රටෙන් ගෙනාව කියලා පස්සේ කාලෙක අටුවාකාරය ක්‍රමානුකූලව වෙනස් කර ගත්තා. මොකද සියලු ආගමිකයෝ ආවේ ඉන්දියාවෙන්. ලංකාවේ ආගම තිබුණා ගන්න ඇති කළ තමයි බුදුහාමුදුරුවෝ ධර්මයක් මතු කළේ. ඉතින් ඒක නිසා ඊට පස්සේ මේ ඉන්දියාවටත් මේ ඔය හිරිවඩුන්නේ බෝධීන් වහන්සේගෙන් ශාඛාවක් අරන් යන්නට කටයුතු කළා. එහෙම අරන් ගිය බෝධීන් වහන්සේ කෙනෙක් දැන් එදා ගියේ හිරිවඩුන් ඉඳන් අනුරාධපුරයට ඇවිල්ලා අනුරාධපුරෙන් මන්නාරමින් තමයි ඉන්දියාවට ගෙනිච්චේ. ඔය තන්ත්‍රී මලේ තියෙන්නේ අනුරාධපුරයේ මන්නාරමයි අතර තුර. මේ බෝධීන් වහන්සේ ඉන්දියාවට ගෙන යන අතරේ විශාල වර්ෂාවක් ඇවිල්ලා, ජලගැල්මක් ඇවිල්ලා ප්‍රදේශයේ යට වුණා. යට වුණාම අර බෝධීන් වහන්සේ ගෙනියන්න බැරි වුණා. ඒ බෝධීන් වහන්සේ මේ තන්ත්‍රී මලේ කන්ද උඩ තැන්පත් කළා. සුමාන දෙක තුනක් මේ ගංවතුරට යට වුණ ප්‍රදේශය ගෙනියන්න බැරි වුණා. ඊට පස්සේ ඒ ගෙනියන්න ගිය අය ආපහු ආවා. තන්ත්‍රී මලේ ඒ බෝධිය රෝපණය කළා, පාත්තගෙන ගියා. ඉතින් ඒක නිසා මේ සියලු දේ කණපිට ගහලා අනිත් පැත්ත හරවලා තමයි අද වන විට මේ ආගමට ගැළපෙන විදියට සියලු ධර්මතාවයන් කණපිට ගහලා පස්සේ කාලෙක බෞද්ධ සාහිත්‍යයක්, බුද්ධාගමේ සාහිත්‍යයක් ලියලා හදාගත්. ඒවයි වෙලා තියෙන්නේ. ගෞරවනීය
ස්වාමීන් වහන්සේ,
මොකක් මට ඇහෙන්නේ නැහැ වචනේ හරියට.
අපක්ඛවතර ධර්මය
පොඩ්ඩක් හෙමින් කියන්න, එතකොට ඇහෙනවා.
අපක්ඛවතර ධර්මය.
අටක්ඛවචර. අටක්ඛවචර. දැන් මේකේ තියෙනවා චර. අතක්කාව චර. ඒ කියන්නේ මේකේ අර්ථ කීපයක් තියෙනවා. අතක්කාවචර ධර්ම කිව්වහම තමන්ට හෝ අනුන්ට හෝ වරදක් පාපයක් අයහපතක් නොයන දේවලු අතක්කාවචර ධර්ම හැටියට බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ වගේම අපිට වචනයෙන් කියලා ආදර්ශ දීලා උපමා දීලා කියලා පැහැදිලි කරන්න බැරි දේවලුත් බුදුහාමුදුරුවෝ අතක්කාවචර ධර්ම හැටියට පෙන්වලා දීලා තියෙනවා. ඒ දෙකම අතක්කාවචර සිතුවිලි හැටියට තියෙනවා. දැන් ක්‍රියාසිත, සංකාරසිත, අතක්කාවචර සිත් හැටියට තියෙනවා. ඒක තමන්ට හෝ අනුන්ට හෝ අයහපතක් වෙන්නේ නැහැ. ඒ වගේම දැන් කර්ම විෂය, චිත්ත විෂය, ලෝක විෂය, සත්ව විෂය කියන හතර බුදුහාමුදුරුවෝ අතක්කාවචර කරුණු කියලා ඒවා කෙරවලක්, අගක්, කොනක්, මුලක් කාටවත් බුදු කෙනෙකුටවත් මේ පෘථග්ජන පුද්ගලයෙකුට කියලා පැහැදිලි කරලා විග්‍රහ කරලා දෙන්න බෑ. ඒක නිසා ඒවා අතක්කාවචර ධර්ම හැටියට කරුණ හැටියට කිව්වා.
අවසරයි ස්වාමීන් වහන්ස, භගවාසයෙන් පැහැදිලි කිරීම දෙකක් ඉදිරිපත් කරනවා. එක තමයි දන්ත ධාතුන් වහන්සේ විදේශ රටකින් මේරට වැඩමවා බවට පොතපතේ සඳහන් කරලා අපේ දුවා දරුවන් පාඩම් දෙනවා. ඒ සත්‍යද එසේ නොමැති නම් මේ රටේ සතුරු උවදරකින් ආරක්ෂා කර ගැනීම පිණිස කවුරු හෝ ආරක්ෂා කළාද? දෙක, අපේ පන්සල් නිකායවන් හතරට බෙදිලා කටයුතු කරනවා. මෙය කුල පීඩනය ඉස්මතු වෙන අවස්ථාවක්. මෙය පිටරටින් අපේ රටට දායාද කළ දෙයක්ද? එසේ නොමැන්නේ නම් බුද්ධ කාලයේ මේ දේවල් සිදුනාද කියා මා ගෝවහන්සේගේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
දැන් පළවෙනි ප්‍රශ්නේ දැන් මේ මහත්තයා ඇහුවේ විදේශයකින් මේ රටට දන්ත ධාතුන් වහන්සේ වැඩම කළාද කිය. ඒක ඇත්ත. ඒ කාලේ මේ ජම්බුද්දීපයයි උතුරු කුරුදීපයයි අපරගෝයනයයි පූර්ව විදයයි කියලා සිව් හෙළයන් හතරක් තිබුණා. එතකොට ජම්බුද්දීපයට උතුරු කුරුදීපයට යමක් ගෙන්නව නම් විදේශයකින් මේ දේශයට ගෙනාවා කියලා තමයි එදා කිව්වේ. ජම්බුද්දීපා ඉදාගතා ලංකාපුර කියලා තමයි තියෙන්නේ. ජම්බුද්දීපා කියන්නේ වෙන රටක්, උතුරු කුරුදීපා කියන්නේ ලංකාපුරය රාජධානිය කරගෙන තිබුණු රට වෙන රටක්. පාලකයෝ දීප හතරක් හැටියට කුල ගෝත්‍රණුව මේ රක්ෂාවල් අනුව දේව ගෝත්‍රයේ රට ජම්බුද්දීපය, යක්ෂ ගෝත්‍රයේ රට අනුරාධපුරයේ තිබුණු උතුරු කුරුදීපය. ඉතින් ඒක නිසා මේ ජම්බුද්දීපයේ තිබුණු රටක් වූ මල්ලව රට ඔය කුසිනාරා නුවර අද බුදුගල ඔය ඇඹිලි පිටියට එහා පැත්තේ තිබුණු රට මල්ලව රට අදටත් ඒ රටේ රාජධානිය හැටියට තිබුණු නගරය රජවක කියලා අදත් තියෙනවා. කල්තොටට උඩින් එතන තමා රජමාලිගාව තිබුණේ කියලා අර පුරාවිද්‍යා මහාචාර්යවරයෙකු රාජ සෝමදේව මහත්තයා දැන් මේ සියලු දේ හොයලා විග්‍රහ කරලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මල්ලව රටේ හිටිය රාජ පරම්පරාවක් තිබුණා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑව කාලේ කුඩා ප්‍රාදේශීය රාජ්‍යයක්. ඒ රාජ්‍යයේ අර රාජශ්‍රිය එහෙම නැත්නම් මේ වත්කම් ක්‍රමානුකූලව පිරිහේ ගන්න ගියාම අර දන්ත ධාතුන් වහන්සේලා ආරක්ෂා කරගෙන හිටිය ඒ කුමාරයයි අගෞදර දන්ත කුමරුසා හේමමාලා මේ දෙන්නා මේ විදේශ රාජ්‍යයක, ඒ කියන්නේ මේ මල්ලව රට කියන්නේ ඔය මේ ඇමිලි පිටියට එහා බුදුගල කල්තොට ප්‍රදේශයේ හිටිය රාජ්‍ය. ඒගොල්ලෝ අනුරාධපුරයේ මේ වන විට ලොකු රාජධානියක් තිබුණා දුටුගැමුණු රජුරන්ගේ පස්සේ. ඒක අගනගරයේ වුණා රටේ. ඒක නිසා මේ රටේ තිබිච්ච දන්ත ධාතුන් වහන්සේලා අනුරාධපුරයට වැඩම කරගෙන ගිහිල්ලා බාර දුන්නා. ඒක තමයි ඒක හරි විදේශ රටකින් අර රටට ගෙනිච්චා. ඒ කාලේ මේක රටවල් දෙකක්. ඒකයි වෙනස. ඉළඟට අනික් ප්‍රශ්නය මෙ නිකාය කතාව මෙ නිකාය කතාව ලංකාවටාවේ තාම අවුරුදු එකසිය දහයකට පාලෝකට වැඩිය වුණේ නෑ. මෙ නිකාය කතාවක් ලෝක කොහෙවත් තිබුන්න තිබුණේ මේ බුද්ධාගමේ යම්යම් වෙනස් තත්ත්වයන් තිබුණා. දැන් බුද්ධාගම කියල එකක් ලෝකෙ කොහෙවත් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ බුද්ධාගමක් තිබුණේ නෑ. වෙනත් විවිධාගම් 62ක් තිබුණේ. ඊට පස්සේ අර මහා සාංගික නිකාය කියන මිනිස්සු කොටසක් හාමුදුරුවෝ දහ දෙනෙක් වජ්ජි හාමුදුරුවෝ ඉන්දියාවට ගිහිල්ලා මේ ආගමක් හදාගත්තා. ඒ ඉන්දියාවේ හැදූ ආගම කනිෂ්ක රාජයුගයේ අශෝක රජුගේ තරමක් දුරට යම් ආගමක් හැටියට ඒ රටවල් වලට ප්‍රචාරය කළා. හැබැයි ඒ කිසි තැනකදී මේ වගේ නිකාය භේදයක් ඇති වුණේ නැහැ. ඇති වුණේ ඉන්දියාවේ කනිෂ්ක රාජයුගයේ තිබුණු ඒ ආගම ටිබෙට් රටට ගියාම ඒක ලාම බුද්ධාගම වුණා. තායි රටට සියම් රටට ගියාම ඒක තායි බුද්ධාගම වුණා. චීනෙට ගියාම ඒක කන්ෆියුස් බුද්ධාගම වුණා. ජපන් රටට ගියාම ඒක ෂෙන් බුද්ධාගම වුණා. ඔය කොරියාවට ගියාමත් ඒක මහායානික බුද්ධාගම වුණා. නිකාය ભેදයක් ඒ තැන්වල කොහෙවත් තිබුණේ නැහැ. නමුත් මේ සියලු රටවල් වල බුද්ධාගම පෙරදිග රටවල් වල තිබ්බා. දැන් මෙහෙම තියෙනකොට මේ ලංකාවේ බුද්ධ ආගමක් නැති වුණා, ධර්මයක් නැති වුණා. ඊට පස්සේ හිතරුනේ අර ගණින්නාංශලා කියන කොටස ඔය 1700 ගණන් වල. මොකද අර පෘතුගීසීන් සහ මුලින්ම මේ පහත රට හිටපු කෝට්ටේ රයිගම රාජධානි වල හිටපු සීතාවක රාජධානි වල හිටපු සියලු භික්ෂූන් වහන්සේලා ඝාතනය කරලා මරලා බුද්ධාගම වැනසුවා. එතකොට ආගම ඉවර වුණා. ආගම ඉවර වුණාට පස්සේ අර විමල ධර්ම සූරිය රජුරන්ගෙන් පස්සේ මහනුවර කිසිම ආගමක් තිබුණේ නැහැ. බුද්ධාගම නමට ගණින්නාංශලා හිටිය. ගණින්නාංශලා කියන්නේ අර පන්සල් වල තිබුණු අර පරම්පරාවෙන් රජවරු පූජා කරපු දේපල පාවිච්චි කරමින් ඒ ගෙවල් වල පන්සල් විහාර නෙමේ ගෙවල් වල අමුදරුවන් පවත්වාගෙන ඇහිලා පෘථග්ජන පුද්ගලයන් හැටියට හොඳට කෝට් බෑ ඇඳලා ඒ යම් යම් බතාවත් කරපු පුද්ගලයෝ තමා ගණින්නාංශලා. මේ ගණින්නාංශලා ඉන්න කාලෙක තමා මේ අර මේ අර මහා මේ හාමුදුරුවෝ කොහමාරි රජතුමාටත් කැඳවගෙන සියමට ගිහිල්ලා, සියම කියන්නේ තායිලන්තෙට ගිහිල්ලා, මේ ආගම ධර්මයක් නෙමේ ආගම ලංකාවට ගෙනා. ඒ ආගම ගෙනාවේ මේ වලව් පැන්තියේ පිරිසක්. ඒ නිසා අර හාමුකම දුරු කරලා සිවුරු ඇරිය හින්දා හාමුලක යන කෝට් බෑ ඇඳපු ගණින්නාංශලා අර කොණ්ඩේ පනාව ගහලා හිටිය කෝට් බෑ ඇඳපු හාමුල හිටියන්නේ. ඒ හාමුලගේ හාමුකම දුරු කරලා සිවුරු ඇඳෙව නිසා වලව්වේ අයට හාමුදුරු කියන නම ආවා. දැන් මේ අය කළා ලොකු වරදක්. මේ කවුද අර මේ මහා ස්වාමීන් වහන්සේ කවුද සියමෙන් ගෙනාවේ? ඕ වැලිවිට සංගරාජ හාමුදුරුව. මේ හාමුදුරුවෝ කරපු ලොකුම වරද තමා මේ වලව් පන්තියේ අයට විතරයි මේ ගෙනාව මහානකම හාමුලට විතරයි හාමුදුරුකම දුන්නේ. මේක නිසා මේ පහත රට තම හිටියා නොයෙකුත් සම්මත කුල. ඔය කරාවේ දුරාවේ මේ ආදී වශයෙන් මම මේ නම් කිව්වට ඒ මහතුරු කවුරක්වත් තරහ වෙන්න එපා. සලාගමී අය ඒ වගේ හිටියා. ඒ අයට මහණ වෙන්න ඒ සම්මත සියමෙන් ගෙනාව ආගමේ ඉඩක් දුන්නේ නැහැ. ඒගමන නමුත් අර පස්සේ කාලෙක තම තමන්ම සිවුරු ඇඳගෙන මහාන වෙච්ච හාමුදුරුවරු ඒ කාලේ හිටියා. මෙහෙම ඉන්නකොට මේ ගාල්ල කිට්ටුව අඹගහවත්තේ ස්වාමීන් වහන්සේ කියලා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් සලාගමේ, ඒ අය සියම් රටෙන් මේ ආගම මේ නිකායක් හැටියට ගේන්න ඉඩ දුන්නේ නැහැ. ඒගමන ඒගොල්ල ගියා බුරුමෙට. බුරුමේ ගිහිල්ලා මේ අමරපුර කියන තැන තිබිච්ච පන්සලකින් මේ මාන උපසම්පදාව ගෙනල්ලා අමරපුර නිකායක් හදාගත්තා. ඊට පස්සේ ඒකෙත් යම් යම් පිරිසකට සලාගමේ අයට විතරක් ගත්ත නිසා තව පිරිසක් හිටියා තවත් කුලවලට අයිති. ඒ අයටත් දුන්නේ නැහැ. ඒගමන ඒ අය රාමඤ්ඤ කියන නගරයට බුරුමේ නගරයක් එතෙන්ට ගිහිල්ලා එතනින් මහාන උපසම්පදා ගෙනල්ලා රාමඤ්ඤ නිකාය කියන නිකායක් හදාගත්තා. මීට අමතරව අර බුරුමේ රජ පවුල කෙනෙක් මහාන වුණා විනයාලංකාර කියලා. විනයාලංකාර හාමුදුරුව 1902 ලංකාවට ඇවිල්ලා යම් යම් කටයුතු කළා මේ බුද්ධාගමේ වර්ධනයට. ඒ විනයාලංකාර හාමුදුරුව මේ ස්වේජින් කියන බුදුරම නගරෙන් ආවේ. මේ ස්වේජින් කියන බුරුම නගරෙන් ආපු විනයාලංකාර හාමුදුරුවන්ගෙන් තමා බුරුමෙට ළමයි 16 දෙනෙක් ගෙනිච්ච රේණුකානේ හාමුදුරුව, වීදියකොඩ හාමුදුරුව, මෙහෙම මුඟක් ඔය අද තියෙන ඔය තියෙනවනේ නොයෙකුත් ආකාරයේ භාවනා මධ්‍යස්ථාන, ඒ සියලු තැන්වල හිටිය දරුවෝ බුරුමෙට ගිහිල්ලා බුරුමෙ තිබුණු බුද්ධ ආගම ඉගන්නලා ආවා. ඒ අය ඔය ආනන්ද වංචි හාමුදුරුවොත්, රේණුකානේ හාමුදුරුවොත්, ඒ වගේම ඔය තලගල, තව මේ දෙල්ගොඩ පැත්තේ තියෙන්නේ මොකද්ද කඳුබොඩ, ඒ වගේම ඉඟුරුවත්තේ පියනන්ද හාමුදුරුවෝ ඉන්න ඔය තියෙනවනේ තම නොයෙකුත් භාවනා මධ්‍යස්ථාන, ඒ සියලු දේ මේ ස්වේජින් නිකාය මේ විදියට මේ නිකාය හතරක් මුලින්ම හැදුණා. ඊට පස්සේ අර සියම් නිකාය දෙකකට බෙදුණා ප්‍රශ්නයක් නිසා. මල්ලතුස්කිරි කියලා දෙපැත්තෙම මහානායක දෙන්නෙක් තනතුරු බෙදාගන්න බැරුව මේක දෙකකට බෙදුණා. ඊට පස්සේ අමරපුර නිකාය සීසීකඩ ගිහිල්ලා අද වෙනකොට අමරපුර නිකායේ අඩුවංශයෙන් 21ක්වත් තියෙනවා රටේ හැම තැනම. අමරපුර නිකායේ තැන් රාමඤ්ඤ නිකාය තුනකට බෙදුණා. අර මේ මීත්‍රිගල ආදී කොට ඇත්තා වූ වනවාසී නිකාය හැටියට, ඊට පස්සේ ග්‍රාමවාසී නිකාය හැටියට පන්සල්වල. මෙහෙම අමරපුර නිකායත් අද වෙනකොට තුනකට බෙදිලා තියෙනවා. ඒක නැවතත් අර නොයෙක් ආකාරයට තාමත් කැඩි යනවා. ඔය කල්යාණ මන්ත්‍රී නිකාය කියලා ආයි සියම් නිකාය ගැඩුණා. ඊට පස්සේ අර දඹුල්ලේ රන්ගිරි කියලා තායි කැඩුණා. ඊට පස්සේ වනවාසී නිකාය කියලා අර මේ වතුරුවිල පිටිය ඥානানন্দ හාමුදුරුව ආයිසරයක් වනවාසී නිකාය. මේ විදිහට අද වෙනකොට මේ ලංකාවේ එකම බුද්ධ ආගමේ නිකාය තියෙනවා 50කට කිට්ටුව. මේ එකකවත් බුද්ධ ධර්මය නැහැ. නිකායක් තියෙනවා නම් එතන බුද්ධ ධර්මයක් තියෙන බෑ, එතන තියෙන්නේ ආගමක්. ඉතින් ඒක නිසා මේ කිසිම නිකායක බුදුහාමුදුරුවෝ දේශනා කරපු වචන පදවැල් තියෙනවා, හැබැයි අර්ථ ධර්ම නිරුක්ති යටපත් වෙලා අද වන විට ඔහෙ මේවා පවත්වාගෙන යන. දැන් මේ සියලු දේ අපි තේරුම් අරගෙන මේ ධර්මය මතු කළොත් මේ සියලු නිකාය වල බේදයන් නැතුව ධර්මය එකයි. නිකාය ආගම් ඕන තරම් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කළ යුතු දේ දැන් කරන්න නියම අවස්ථාව පැමිණලා තියෙනවා. මොකද ධර්මය මෙතෙක් කල් වසර දහස් ගාණක් ධර්මය මතු වුණේ නැහැ. සංදේශනාව මතු වෙලා තිබුණේ නැහැ. දේශනා කළේ නැහැ කවුරුවත්. බුද්ධතාව ධර්මය, ත්‍රිපරිවර්තේ චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාද ධර්මය, පින කුසලය, මේ කිසි දෙයක් බුද්ධාගමේ ඇති දෙයක් නෙමෙයි, තියෙන දෙයක් නෙමෙයි, කියන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. කිව්ව ගම ආගම නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා ආගමින් කාටවත් නිවන් දකින්න බෑ. ඒක නිසා අපි කාරුණිකව මේ රටේ ඉන්න සියලුම නිකායන් වලට අයිති සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා මේ සියලු ભેද දුර ඇරලා මේ නියම නිවැරදි ධර්මය අරගෙන තමන් මහණ වූ පරමාර්ථය අර සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානතාය සත්‍ය ක්‍රියාය කසාවතං ගසිතා කියන එකේ තේරුම හරියට තේරුම් අරගෙන මේ ධර්මය තේරුම් අරගෙන මග බල ලබන්නට සබ්බ දුක්ඛ නිබ්බාන සත්‍ය ක්‍රියාය කියන්නේ සියලු දුකෙන් මේ නිබ්බාන බාන්තුනේ මිදී නිදහස් වෙන්න කටයුතු කරන්න කටයුතු කරනවා නම් ඒක කිසිම ભેදයකට හේතු වෙන්නේ නැහැ. ඒක තමයි ධර්මතාව. හොඳයි එහෙනම් මං හිතන්නේ දැන් තවත් ඉතින් විනාඩි 5 10ක් තියෙනවා. දැන් අවසානයි එහෙමනම් මේ භාවනා වැඩසටහන හොඳට කල්පනා කරන්න ඕනේ අපි මේ ප්‍රායෝගික දෙයක් කළා මිසක් සම්ප්‍රදායික සම්මතයෙන් මේ රටේ ඒ අනිකුත් භාවනා මධ්‍යස්ථානවල කරපු ටියුෂන් දීමක් එහෙම නැත්නම් භාවනා කරවීමක් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් මේ කලේ පාර ව්‍යුක්ත කළා. පාර පෙන්නවා. ඇහැ පෑදුවා. දැන් තමන්ගේ ඇහැ පෑදුනා නම් පාර හොයාගත්තා නම් පාර හොයාගෙන පාර යන්නේක හෝ නොයන්නේක ඔබ සමගේ එක්ක කැමති නම් යන්න. අපි කියන්නේ ඔය හරි යන්න යන්නේ සමහර අය. එයා යනවා. ඉතින් ඒක නිසා ඔය යන්න පුළුවන්. මේ පාරේ යන්න පුළුවන් නම් යන්න, බැරි නම් තව දුක් විඳ විඳ හතරමං වෙලා මේකේ හතරමං වෙලා මම්මුලා වෙලා ඉන්න. ඉතින් ඒක නිසා මේක මේ සම්මත සම්ප්‍රදායික භාවනා වැඩසටහනක් නෙමේ. මේක පරම සත්‍ය විවෘත කිරීමක්. මේක මගඵල ලබන්නට උපකාර වන ආකාරයේ දේශනාවක්, ප්‍රකාශනයක්, විග්‍රහ කිරීමක්, විවෘත කිරීමක්, විවටටි විරෝච කිරීමක්. ඉතින් ඒක නිසා මේක මේ මම කිව්වා කියලා කිසිම කෙනෙක් මගේ වචන ඒ ආකාරයෙන්ම ගත යුතු නැහැ. මේක දහමට සරිකොට ගන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් අයට අරගෙන තමන්ගේ ඇහැ පාදගෙන ධම්මචක්කුම් උදපාදි තමන්ගේ මග විවෘත කරගන්න ඒ පාර අපි දැන් පෙන්වලා දුන්නා. මාර්ගය විවෘත කරලා දුන්නා. කළ යුතු නොකළ යුතු දේ පෙන්වලා දුන්නා. දැන් තියෙන්නේ තමන්ට තවදුරටත් මේ මාර්ගය නිවැරදිව තව ඉස්සරහටත් හොයාගන්න ඕන. ඒක නිවැරදිව අනුගමනය කරනකොට තමන්ටම මේකේ වැරදි බව වැරදි තැන් තේරෙයි, හරි තැන් තේරෙයි. ඉතින් ඒක නිසා වැරදිදේ අත්හැරලා ප්‍රහාණය කරලා හරිදේ ආන කරලා අස්සපස්ස කරලා මේ මාර්ගයේ යන එකයි තියෙන්නේ. ඉතින් ඒ සඳහායි මේ දවස් 7ක භාවනා වැඩසටහන පැවැත්වුවේ. ඉතින් ඒක නිසා මෙතනින් මේ වැඩසටහන අදින් මගේ කාර්ය අවසානයි. දැන් දවල් දානෙන් පස්සේ මේ පිංගුතුන්ටත් අවස්ථාවක් ලැබෙනවා කැමති කීප දෙනෙකුට ඉදිරිපත් වෙලා වචනයක් දෙකක් තුනක් හතරක් මේ පිළිබඳව තමන් ලැබූ දැනුම අත්දැකීම අනුව යමක් කියන්න. ඒ සඳහා ඉදිරිපත් වෙන පින්වතුන් 20ක් 25ක් පමණ ප්‍රමාණයකට දවල් 1:00 ඉඳලා 4:00 දක්වා අවස්ථාව ලබා දෙනවා. මම මේ දේශනා ප්‍රශ්නවලට උත්තර දීම සියලු දේ කරලා මේ භාවනා වැඩසටහන අදින් අවසන්. ඉතින් ඒක නිසා අපි මේ භාවනා වැඩසටහන් මේ දවස් 7ක භාවනා වැඩසටහනකින් බලාපොරොත්තු වුණේ භාවනාව කියන්නේ මොකද්ද? භාවනා කිරීමෙන් තමන් සාක්ෂාත් කරගත යුතු මහත්ඵල මහානිසංස මොනවාද? මේ භාවනාව නිවැරදිව කරන්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රාත්මාශ්‍රයෙන් මාර්ගදීපදවල තියෙන අර්ථ ධර්ම නිරුක්ති අනුව ඒ කරණීය අකරණීය ආනපාන අස්සපස්ස සේවිතබ්බා සේවිතබ්බා විග්‍රහ කරලා දීමක්. ඒ නිසා මේ දවස් 7ම කලේ ඔය දහම් ඇස එමනන මාර්ගය විවුර්ත කිරීමක්. මේ පාර දැනගත්තට පස්සේ මේක දැක ගන්න ඕනේ. ඒ පාර දැක්කට පස්සේ නොමග යන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ පාර විවුර්ත කළා, පාර කපලා, පාරට දාන එක තමා, පාර පෙන්වන එක තමා අපි කලේ. ඔබ සමගේ කැමතිනම් පාර දැක්ක පාර යන්න, කැමතිනම් තවත් අනිත් පැත්තට හැරිලා මම් මුලා වෙලා අතරමං වුණාට අපේ වරදක් නැහැ. අපි සියලු දෙනාට නිවන් දකින්න බැරි බව තේරුම් ගන්න ඕන. ඒ නිසා නිවන් දකින්න පුළුවන් අය පුළුවන් නම් පාර හොයාගත්ත පාර යන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒත් තමන්ගේ කර්මය කියලා හිතේ තියාගෙන ඔය කරන දේම කරලා තව කල්ප කාලයක් අතරමං වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඒක තමන්ගේ තීරණයක්. වෙන කිසිම කෙනෙකුට තීරණය කරන්න බෑ. මම මේ පාර යනවා කියන අදිෂ්ඨානය තමන් විසින් ඇති කරගත යුතු දෙයක්. ඒක මට කරන්න පුළුවන් දේ, කියන්න පුළුවන් දේ, පෙන්වන්න පුළුවන් දේ, විවුර්ත කරන්න අවශ්‍ය දේ මම විවුර්ත කළා, කිව්වා, පෙන්නුවා, ප්‍රකාශ කළා. ඉතින් ඒක නිසා මේ මාර්ගය පැදුනාට පස්සේ ඕනෑම කෙනෙකුට මේ සියලු දේ පරම සත්‍ය විවුර්ත කරගන්න, දකින්න තමන්ටම පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ දවස් 7 මේ පින්නතුන්ගේ ප්‍රශ්නවලට සියල්ලටම මම හිතන්නේ සෑහෙන පිළිතුරක් ලබා දෙන්න පුළුවන් වුණා. නමුත් මම දන්න සියලු දේ මෙතන කියන්න ගියා නම් එක ප්‍රශ්නයකට දවසක් කියලාත් ඉවර කරන්න බෑ. ඉතින් ඒක නිසා මේක තමන්ටත් පුළුවන්, තමන්ගේ ඇහැ විවෘත කරගත්තාම, දහම් ඇහැ විවෘත කරගත්තාම මේ සියලු දේ තමන්ට දකින්න. මේක ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි, අත්දැකලා අත්විඳලා ඒ අත්දැකීමෙන් අත්විඳීමෙන් ප්‍රායෝගිකව සෝභාසිතබ්බා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒ නිසා භාවිතයට ගැනීමෙන්ම මේ මාර්ගය අත්දැක ගන්න ඕන, අත්විඳ ගන්න ඕන. ඉතින් ඒක නිසා මේ සියලු පින්වතුන්ට මේ භාවනා වැඩසටහනෙන් යම් යහපත දැනීමක් දැකීමක් ධම්මස විවුර්ත කරගන්නට පුළුවන් වුණා නම්, මේ පවතින දේ අඩුපාඩුවක් තියෙන බව තේරුම් ගත්තා නම්, ඒ පවතින දේ පෘථග්ජන පුද්ගලයන් විසින් ඒ අයගේ මතිමතාන්තර අනුව ඒ අයගේ වාසියටත් ලාභයටත් පහසුවටත් ලේසියටත් යම් යම් අවස්ථාවල කරපු වැරදි ප්‍රකාශන පරිවර්තන අර්ථ දැක්වීම නිසා, අටුවා ටීකා ටිප්පණි නිසා සිදුවෙලා තියෙන බව තේරුම් ගත්තොත් අපිට තාමත් බුද්ධ දේශනාව ත්‍රිපිටකය මාගදී ත්‍රිපිටකය ඉතුරු වෙලා තියෙනවා. ඒකෙන් කරුණු හොයාගන්න දැනගන්න. යම්කිසි දේශකයන් වහන්සේ කෙනෙක් මේ බුද්ධ දේශනාව බුද්ධ ධර්මය දේශනා කරනකොට අටුවාවෙන් හෝ සංස්කෘත දෙකින් හෝ උදාහරණ උපමා ගන්නවා නම් එතන බුද්ධ ධර්මයක් නැති බව හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා අද අටුවාව කියලා ඉතුරුලා තියෙන විසුද්ධි මාර්ගය ඇතුළු විසුද්ධි මාර්ගයේ ගරුකොට ගුරුකොට ලියූ දේවල් මිසක් බුදුහාමුදුරන්ගේ කාලේදීම ජීවමානව හිටි මහා ප්‍රඥන් වහන්සේලා විසින් ලියූ ඒ නිවැරදි හෙළ අටුවා මහා අට කතා කුරුන්දි අට කතා අද නෑ. අද අටුවා කියන්නේ පරියාප්ති ධර්මයක් නෙවෙයි. අද මේවා හිතලු වැරදි දේවල් බව තේරුම් ගන්න. ඒ නිසා මේකත් හොඳට තේරුම් අරගෙන මේ සියලු තැන්වල උගන්නන්නේ වැරදි දෙයක් බුද්ධාගම හැටියට. බුද්ධ ධර්මය තියෙනවා අදත් ජීවමානව ත්‍රිපිටකේ. හැබැයි අර පරිවර්තනවල එක වෙනස් කළා. මේකත් තේරුම් ගත්තොත් ඕනම් කෙනෙකුට මේ මහා අමාරු අපහසු දෙයක් නෙමේ. මේක තමන්ට මේ ජීවිත කාලේ ditta ධම්මේ මේ අභිඤ්ඤා සයන් අභිඤ්ඤා කියන தත්වයට පත් වෙන්න පුළුවන්. මේ ජීවිත කාලය තුලම ඔය බොහොම ඉක්මනින්ම මේ මඟඵල සාක්ෂාත් කරගන්න පුළුවන් ගැඹුරු උතුම් සරල පහසු පිළිවෙතක් මාර්ගයක් බුදුහාමුදුරුව පෙන්වලා දුන්නේ. ඉතින් ඒක නිසා මේකට උගත්කමක් ඕනෙත් නැහැ, පඬිතකමක් ඕනෙත් නැහැ, බුද්ධිමත්කමක් ඕනෙත් නැහැ. මේකට ඕන ඊට වඩා හුඟක් වෙනස් යථා භූත ඥාන රත්නයක්. එහෙම නැත්නම් හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා ක්‍රියාගිරි. හොඳයි, එහෙනම් මේ දවස් හතේ වැඩසටහනේ මගේ කොටස අවසානයි. එහෙමනම් දවල් විවේකයෙන් පස්සේ සියලු දෙනාට දානේ ලැහැත්ති කරලා තියෙනවා. දානේ අරගෙන ටිකක් විවේක අරගෙන නැමුත හවස එකහමාරට, එකහමාරින් නම් අපි හතර හමාර විතර වෙනකම් බලාපොරොත්තු වෙනවා යම් යම් වචන කීපකින් හෝ මේකට සමාලෝචනයට සහභාගි වෙයි කියලා. ඒකටත් අවස්ථාව ඉඩ ලබා දීලා මේ භාවනා වැඩසටහන මෙයින් අවසන් කරනවා. හොඳ, එහෙනම් කවුරුත් සාදුකාරය මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන් සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානු තන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීන සුඛිතාවන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීන සුඛිතාවන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාති සුඛිතාවන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගම සතන් සමා හෝතු යාව නිබානම්.